ඒ වුණ දැන් සාකච්ඡා පටන් ගන්නවා දැන් මේ ස්වාමී චන්දරි ස්වාමී මම අනිත්‍යත්වය බලන්න පොඩ්ඩක් නේ දෙවන සැරේ දැන් ඩිස්කෂන් එක පටන් ගන්න යන්නේ ඈ මයික් මියුට් කරගෙන හදමු අපි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෛ සද්ධාවන්ත පින්වත්නි සම්දිනාටම තෙරුවන් සරණයි මේ වෙලාවේ මම එක සූත්‍රයක් ආශ්‍රයෙන් පොඩි ධර්ම කරුණ ටිකක් කියලා දෙනවා. ඒ සූත්‍රය ලේඛනගත කරලා තියෙන සූත්‍ර හැටියට බැලුවම පස්සේ කොහොම කෙටි කරුණ වශයෙන් ගත්තයන් පස්සෙත් සංඛ්‍යාව අඩුයි. නමුත් ඒ සූත්‍රය මානසිකාර වශයෙන් සාකච්ඡා කිරීම වශයෙන් ඇතුළට බැස ගත්තයන් පස්සේ හරි විශාලයි. ඉතින් ඒ විශාල කරුණ රාශියක් තිබෙන සූත්‍රයේ මේ වෙලාවට ගැළපෙන සහ පුළුවන් ප්‍රමාණයක් මම මේ පින්වතුන්ගේ අවබෝධයට හේතු වෙන කරුණ කියලා දෙනවා. මේකත් අපි සෑම දිනාටම ධර්මාවබෝධයට නිර්වාණාවබෝධයට හේතු උපනිස්සරේ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජීතවනාරාමයේ වැඩ සිටින කාලයේදී මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා පොඩි කාරණයක් කියලා දෙනවා. ඒ තමයි එක්තරා විදිහක ධර්ම ක්‍රමයක්. ඒ කියන්නේ මේ ධර්ම ක්‍රමයක් කියලා දෙනවා. මේ වෙදකම් කරන්න ගියයින් පස්සේ අපේ තියෙනවා ලෙඩට අපේ තියෙන ලෙඩේ සනීප කරගන්න බෙහෙත් කරන්න ගියයින් පස්සේ මේ එක එක ක්‍රම තියෙනවා. කියනවා මේ අහවල් දොස්තර මහත්තයා හොඳයි, ඒ දොස්තර මහත්තයාගේ බෙහෙත් වඩියක් ගන්නකො කියලා. ඔන්න ඉංග්‍රීසි බෙහෙත් කරන්න කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් කරලා සමහරලාට ඒක පරක් වෙනවා නම් හරියන්නේ නැත්නම් මේ සිංහල ක්‍රමයෙන් බලන්නකො කියලා කියනවා. ඔන්න සිංහල ක්‍රමයක් දා. ඊට පස්සේ කියනවා මේ අර චීන ක්‍රමයක් තියෙනවා, අකුපංච ක්‍රමයේ පොඩ්ඩක් ඔබට කරලා බලන්න. ඒ කියන්නේ පරමාර්ථය මොකද්ද මේ අකුපංච කරන ක්‍රම විදිය දාන්නේ? පරමාර්ථය මොකද්ද සිංහල බෙහෙත් ක්‍රමයේ කරන්නේ? පරමාර්ථය මොකද්ද ඉංග්‍රීසි බෙහෙත් කරන්න. ඊළඟට තියෙනවා මේ ඕකට හොඳයි අර හෝමියෝපති ක්‍රමය. ඒකෙම බලන්න පොඩ්ඩක් කියලා මේ ඔන්න ඒ ක්‍රමයක උදාන. දැන් ඕවාම කරලා වෙලා තවත් එක්කෙනෙක් කියන්න පුළුවන් ඕකට මේ පොඩ්ඩක් ගුරුකමක්වත් ඕකට මේ දාගත්තොත් හොඳයි. පොඩ්ඩක් කරලා බලන්න මාන්ත්‍රයක් ශාස්ත්‍රයක් දාලා ওই ඉන්නේ කට්ටණ්ඩියක් ඉන්නලා මේ දෙහි කැපිල්ලක් කරන්න එහෙම තියෙනවා නේද? ඉතින් ඔය වගේ එක එක ක්‍රම ફોકસ එක මොකක්ද? ලෙඩී සුවපත් කර ගැනීම තමයි පරමාර්ථය. ඒකට දාන ක්‍රම එක එක විදියට. සිංහල ක්‍රමේ, ඉංග්‍රීසි ක්‍රමේ, අකුපංච, හෝමියෝපති, මන්ත්‍ර ශාස්ත්‍ර, නූල් බැඳිලි, දෙහි කැපිලි. ඕවා ඔක්කොම දාන පරමාර්ථය ඇවිල්ලා ඒව ටෙස් කරන්න නෙවෙයි මේක දාන්න. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ මේ ඒ වගේ මේ එක එක්කිනාට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ක්‍රම කියලා දෙනවා. ඕක ඔහොම අල්ලන්නේ නැත්නම් ඔහොම අහුවෙන්නේ නැත්නම් මෙන්න මෙහෙම ගන්නකො. මෙන්න මෙහෙම දාන්න කියලා කියනවා. කොසෝද්දට ආදන්නු මලවල ගන්නකො. දැන් ඔන්න කිහිල් බැදලා එනවා පෙති පෙති වගේ නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ එක එක ධර්ම ක්‍රම ඒවට කියනවා පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද? පරියාය කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා දුකින් මිදීමේ ක්‍රමයක් දේශනා කරනවා. මෙන්න මෙහෙම ධම්මපරියායං දේසිස්සාමි. මම ධර්ම ක්‍රමයක් ඔබ වහන්සේලාට කියලා දෙනවා. මොකද්ද ඒ ධර්ම ක්‍රමේ? නිබ්බේධික පරියායං ඕ භික්කවේ ධම්මපරියාය. මහණෙනි මම ඔබලාට නිබ්බේධික ක්‍රමය, මේ නිබ්බේධික බෙහෙත් ක්‍රමය, නිබ්බේධික ධර්ම ක්‍රමය, නිබ්බේධික ධර්මපරියාය මම ඔබලාට කියලා දෙනවා. ඒ බෙහෙත් ක්‍රමේ තන් සුණාත හොඳට අහන්න. එහෙමනේ බෙහෙතක් කරන්න ගියන් පස්සේ හොඳට අහන්න ඕනේ. ඊට පස්සේ ලියා ගන්න ඕනේ. උදේට ගන්නෙ කොහොමද, දවල්ට ගන්නෙ කොහොමද, රැට ගන්නෙ කොහොමද, කෑමෙන් ඉස්සෙල්ලා කොහොමද, පස්සේ කොහොමද, ඔය තියෙනවනේ හොඳට දැනගන්න ඕනේ. ඒක නිසා වචනයක් දාලා තිනවා තන් සුණාත හොඳට අහන්න. ඊට පස්සේ කියනවා සාධුකම් මනසිකරවත හොඳට මෙනෙහි කරන්න, හොඳට හිතින් අල්ලගන්න. දැන් මේ ඉස්සෙල්ලා සූත්‍රයට යන්න ඉස්සෙල්ලා මේක දැනගන්න ඕන. තන් සුණාත සාධුකම් මනසිකරවත හොඳට පිළිවෙලකට යහපත් ක්‍රමානුකූලව මෙනෙහි කරන්න කියලා කියනවා. බෙහෙත් පට්ටුරුවක් තියෙනකොට ඕනෑවට එපාවලිය. දැන් ඇඩ්‍රස් එකක් ලියනවා නේ. ඇඩ්‍රස් එකක් තියෙන කාගේ හරි 52 අහවල් ස්ට්‍රීට් එක මේ මොකද්ද කැම්බරා කියලා. ඒ වගේ ලියන්නේ නැහැ මේ බෙහෙත්. මේ බෙහෙත් හොඳට මොකද්ද මහත්තයා කිව්වේ, මොකද්ද මහත්තයා කිව්වේ කියලා හොඳට අහහා ලියනවා නේ. ඒ වගේ තන් සුණාත හොඳට අහන්ඳ, සාධුකම් මනසිකරෝත හොඳට මෙනෙහි කරන්න, හිතේ දරා ගන්න. ඔන්න මං එහෙනම් කියනවා වාසිස්සාමි කියලා කියනවා. දැන් මොකද්ද මේකේ තියෙන බෙහෙත් ක්‍රමේ? නිබ්බේධික ධම්මපරියාය, නිබ්බේධික ධර්ම ක්‍රමේ. මේක මේ තිස්සරලා අහලා තියෙනවා මං දන්නවා. මේ පින්තුන් අහලා තියෙනවා. ඒකින්ද අමාරුවක් වෙන එකකුත් නැහැ. අහලා තියෙනවා නේද? සමහර මහත්තුරු පින්තුන් අහලා ඇති නේද? අහලා තියෙනවනේ. ආ ඔව්, සමහර අය අහලා තියෙනවා, සමහර අය කියලා තියෙනවා, සමහර අය වෙන්නේ කමන්න. දැන් අද මේ කියන්න යන ධර්ම ක්‍රමය මොකද්ද? නිබ්බේධික ධර්ම ක්‍රමය, නිබ්බේධික ධර්ම පරියාය. ඉතින් භික්ෂුන් වහන්සේලා ඉතින් හොඳ බෙහෙතක් හින්දා, හොඳ ධර්ම ඖෂධයක් හින්දා මේ කෙලෙස් ගිනි නිවන, කෙලෙස් රෝගයෙන් නිදහස් වෙන හොඳම ඖෂධයක්නේ. ඒකින්ද මේ මේක දැන් දේශනා කරන හින්දා දැන් බුදුරජාණන් වහන්සේ ඒවම් බන්ති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනවා. මේකේ පුම හොඳ බෙහෙත් ටිකක් තියෙනවා මේකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නයක්, කතමෝච භික්කවේ නිබ්බේධික ධම්මපරියාය බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මේ ඔබලාට මම මේ නිබ්බේධික ධර්මපරියාය කියලා දෙනවා. නිබ්බේධික ධම්මපරියායන් වූ භික්කවේ දේශිස්සාමි තන්සුනාත සාදුකම් මනසිකරුවත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ කියනවා කතමෝච්ච සෝ භික්කවේ නිබ්බේධික ධම්මපරියාය. මහණෙනි මේ නිබ්බේධික ධර්මපරියාය මොකද්ද කියලා අහනවා. මොකද්ද ඒක ගැළපීම? මොකද්ද ඒක ගැළපීම? බුදුරජාණන් වහන්සේම කියනවා අහන්න මං කියන්නම් කියලා. ආයේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් දානවා, මොකද්ද මේ ධර්ම ක්‍රමය කියලා. ඒක දේශනා ක්‍රමයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක්. ප්‍රශ්නයක් දානවා උත්තරයක් දෙනවා. ප්‍රශ්නයක් දානවා උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ අහන්න ඒ භික්ෂුන් වහන්සේලාට හයියේ නැහැ. භික්ෂුන් වහන්සේලා අසිය යුතු ප්‍රශ්නයක්. භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රශ්නේ අහපු ගාම හොඳ ලස්සනට උත්තර දෙන්න පුළුවන්. ඒක නිසා භික්ෂුන් වහන්සේලා විසින් අසිය යුතු ඒ ප්‍රශ්නෙම බුදුරජාණන් වහන්සේ අහලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම ලස්සනට උත්තර දෙනවා, විස්තර කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයක්. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ මේ වෙය්‍යාකරණ ධර්ම ක්‍රමය කියලා. වෙය්‍යාකරණ කියලා කියන්නේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. දැන් මොකද්ද මේ නිබ්බේ, මොකද්ද මේ ධර්මපරියාය නම? නිබ්බේධික ධර්මපරියාය. මේකට යන්න ඉස්සර වෙලා මේ නිබ්බේධික කියන වචනය අපි තේරුම් ගන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලාට නම් තේරෙන්නේ ඇති. දැන් අපිට තේරෙනවද මේ නිබ්බේධික කියන එක? මම හිතන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දෙවෙනි අවස්ථාවේදී කෙලීම පටන් ගන්නවා සූත්‍රේ. නිබ්බේධික ධම්මපරියාය කියනවායි කියලා කෙලින්ම ඒ ධර්ම කරුණට කියාගෙන යනවා. ඉතින් අපි ඇවිල්ලා 2500කට ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව කරන වෙලාවේ ඉස්සරහයි වාඩි වෙලා හිටපු හාමුදුරුවන්ගේ මට්ටමේ කට්ටිය නෙවෙයි අපි. නේද? බුදුරජාණන් වහන්සේ දැකපු කට්ටියක් නෙවෙයි. ඉන්න ඇති කොහේ හරි දැනගෙන නමුත් මේ ඒ මට්ටමේ පිරිසක් නෙවෙයි. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලාට ඒක තේරුණා. දැන් නිබ්බේධික ධම්මපරියාය කියන එක අපිට තේරෙනවද වචනේ තේරුනේ? නෑ. මේ නිබ්බේධික ධම්මපරියාය කියන වචනය ඈඳිච්ච වචන තුනක එකතුවක්. නිබ්බේධික ධම්මපරියාය කියන්නේ මේ වචන තුනක එකතුවක්. ධම්මපරියාය කියන එක තේරෙනවා. මොකද්ද? ධර්ම ක්‍රමය. පුරුදු කරන ධර්ම න්‍යාය. ධර්ම පුරුදු කරන විදිය. තේරුම් ගන්න ඕනේ මොකද්ද? නිබ්බේධික කියන එකයි. මොකද්ද මේ නිබ්බේධික කියලා කියන්නේ? නිකන් හිතන්න බලන්න අපේ මේකන්. නිබ්බේධික කියලා මම කියන්න, නිබ්බේධික කියලා කියන්නේ මොකද්ද මේ? ඒක ඇහෙනකොට මොකද්ද තේරෙන්නේ? නිබ්බේධික.
නිබ්බිදාව කියන වචනයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙනවා.
හා
නොවිඳින.
ඔව්.
කලකිරීම.
කලකිරීම. තව නොවිඳීම, කලකිරීම.
නිවීම.
නිවීම. පේනවනේ එන තාලේ නේද? ඔතව.
නොයල්ම.
මේ එකේ තියෙනවා මේ අපි නිබ්බේධික කියලා කියන එක හැදෙන්නේ මෙහෙමයි. මේ න වින්දති. නිරු කියන්නේ වින්දනය කරනවා නේ. දැන් අපි හැම එක්කෙනා මේ සංසාරේ විඳිල්ල තියෙන. හැම වෙලාවෙම විඳිල්ල. අපිට විඳින්න ඕන. විඳ 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 යනවා. දැන් අපිට මේ සංසාරයේ වටය කියලා කියන්නේ ඥාන ඔක්කොම කැරකිලි හැම තැනම තියෙන්නේ විඳින ඒවා. මේ කාම රූප අරූප හැම තැනම විඳින්න 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 තමයි තියෙන්නේ. එතකොට මේකේ එක තැනකවත් රූප කෑල්ලකවත් සද්ද කෑල්ලකවත් රස ස්පර්ශ කොහේවත් තැනක මනෝමය වශයෙන් හෝග තැනක විඳින්න එපා. මෙන්න මෙතන හිස් කියලා අතහැරපු එකක්වත් නැහැ. එක්කෝ සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂාව වශයෙන් ඉඳලා හැම වෙලෙම වින්දෙන. එතකොට මේ මේ වින්දනයට කැමැති වින්දනයට හදලා දෙන එකට ලෝභකමකුත් තියෙනවා. දැන් ඔන්න විඳිල්ල තියෙනවා. මේ විඳිල්ල නැති තැනක් තියෙනවා. මේ විඳිල්ල නැති තැන තමයි නොවිඳින තැන. කොහේ හරි තැනක ඇතිනු බෑ. එතකොට මේ ඒ අපි යම්කිසි තැනක යම්කිසි මේ තියෙන දේවල් විඳ විඳ හිටපු දේවල් යම්කිසි වෙලාවක නොවිඳිනවා නම් ඒකට කියනවා නොවිඳින ස්වභාවය. ඒක නිකන් ඉන්නේ නැහැ. ඒක නොවිඳින්නට නම් ඕනෑ කියලා හොඳයි කියලා ගත්ත දේ එපා අවශ්‍ය නැහැ මේක දෙයක් නැහැ කියලා නොවිඳින්නට නම් අපිට නිකන් ඉන්නේ නැහැ ඒක. ඒකට කියනවා නිබ්බිදා ගතිය කියලා. නිබ්බිදාව කලකිරීම නොවිඳින තැන මේ නොවිඳීම මේක තියෙනවා. දැන් යම් කිසි දෙයක පරම ශාන්ත වූ නොවිඳීමක් තියෙනවා නම් එතන තියෙන්නේ ඒක කොහෙද තියෙන්නේ? නිවන. නිවනෙන් නොවිඳින ගතිය තියෙන සම්පූර්ණ නිවන විඳිනවා කියලා එකක් නැහැ. ඒක අවේධිත සුඛයක්. මෙතන තියෙන්නේ මොකද්ද? නිබ්බේධිතේ කියලා කියන්නේ නොවි විඳින් නැතුව ඒ පිළිබඳව අර කියපු පරියාය වචන දාන්න පුළුවන්. කලකිරෙනවා, එපා වෙනවා, නොවිඳිනවා, අතහරිනවා කියන එක ඉන්නේ නැහැ. අතහැරීම එකක් තියෙනවා. විඳින්නේ නැහැ, විඳින්න බෑ. ආන්න ඒ ගතිය තමයි තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ මේ කලකිරීමට නොවිඳීමට හේතු වෙන්නා වූ ධර්ම කාරණයක් තියෙනවා. දැන් අපි හැම එක්කෙනාම මේ විඳින්ට දැන් මේ භාවනාවට විඳින්ට ඇවිල්ලා නෙමෙයි විඳවන්නේ නේ. එතකොට දැන් අපි මේ විඳින්ට ආවේ වෙන්නේ විඳවන එක. සංසාරෙත් ඒ වගේ. පතන්නේ විඳින්ට, වෙන්නේ විඳවන එක නේද? දැන් ඉපදුනා විඳින්ට, වෙන්නේ විඳවන එක. ඊට පස්සේ පොඩි කාලේ ඉඳලම මොහොමයි. ඉස්කෝලේ යන්නේ විඳින්න කියලා, වෙන්නේ උදේ පාන්දරට විඳවන එක. නැගිටින්න කම්මැලි නේද? බෑ. අයින් මේ හොල්ලනවා. ඊට පස්සේ නැගිටවනවා, යන්න කියනවා, බෑගේ කරේ දානවා, යවනවා. එහෙම ඉගෙනගෙන ඊට පස්සේ දැන් ඔන්න විශ්වවිද්‍යාලට ගිහිල්ලා ඔහොම කරලා ඔන්න ඉගෙනගෙන කියාගෙන ඔන්න මේ රස්සාවක් ගන්නවා. ඒ මෙච්චර කල් ඉගෙන ගැනීමෙන් කරගත්ත විඳගත් මේ බැරි වෙච්ච දේවල් ටික විඳින්න නේද? ඔන්න ඒක හොයන්න ගිහලා විඳවනවා. ඊට පස්සේ විවාහ වෙනවා. විවාහ වෙලා විඳවනවා. ඊට පස්සේ මුළු ජීවිතේම ළමයි ලපටි හදාගෙන දරුවෝ හදාගෙන විඳින්නට ගිහිල්ලා විඳවනවා. හැම තැනම තියෙන්නේ විඳවන එක, විඳවන එක, විඳවන එක. ඔය දඹදිව වන්දනාවේ ගියාන් පස්සෙත් උක්තිය. දඹදිව වන්දනාවේ ගිහිල්ලා සමහරු හරියට විඳවලා තමයි එන්නේ. මේ ගියායි දන්නව ගියද? ගිහලද? ලෙඩ වෙලත්තා. විඳවලා තමයි එන්නේ. උණ හැදෙනවා. සමහරු එහෙම විඳවගෙන යනවා. ඔව් ආයෙන්නේ. ඒක හැටි. එතකොට මේ හැම තැනම තියෙන මේ කියන්න හේතුව විඳවන, විඳින එකක්. විඳවනවා. දැන් අපි මෙන්න මේ වගේ හොඳයි කියලා ගත්ත දේවල්, හොඳයි කියලා තියාගත්ත දේවල් නොවිඳින නිබ්බීධික ස්වභාවය, කලකිරීම ස්වභාවය, එපා වෙන ස්වභාවය ඇති කරගන්නා වූ ක්‍රමයක් තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්න හේතුව. ඒ භික්ෂුන් වහන්සේලාට මේවා එපා වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැති වෙනවා. ඒක නිසා නිබ්බේධික පරයය දැන් ධම්ම පරයය දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා. දැන් තේරෙනවා නිබ්බේධික කියලා. නිබ්බේධික කියන්නේ මොකද්ද? නොවිඳින, නොඇලෙන, කලකිරෙන. මේ ඒකේ එකපාරම යන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කරුණු ටිකක් කියනවා. පළවෙනි එක තමයි කාමා භික්කවේ වේදිතබ්බ. හොඳට මතක තියාගන්න. කාමා භික්කවේ වේදිතබ්බ, කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තතා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමානං කාම නිරෝධ වේදිතබ්බෝ කාමයන්ගේ නිරෝධයයි කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බ කියා තියෙනවා හත් තියෙනවා කාමා භික්ඛවේ වේදිතබ්බ ඊළඟට කාමා භික්ඛවේ තව කාමාන නිදාන සම්භවෝ වේදිතබ්බ ඊළඟට කියනවා කාමාන වේමත්තතා වේදිතබ්බ කාමාන විපාකෝ වේදිතබ්බ කාම නිරෝධෝ වේදිතබ්බ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බ ඔන්න කාමයන් සම්බන්ධ හැමතැනම තියෙන කාමදර දැන් ඊට පස්සේ කියනවා එක එහෙම දැන් එක සෙට් එකක් තියෙනවා හොඳට තේරුම් ගන්න තවත් තියෙනවා මෙහෙම එකක් වේදනා භික්ඛවේ වේදිතබ්බා වේදනානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ වේදනානං වේමත්තතා වේදිතබ්බා වේදනා විපාක වේදිතබ්බෝ වේදනා නිරෝධෝ වේදිතබ්බෝ වේදනා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කියලා කියනවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද? කාම. ඒකට කිව්වේ මොකද්ද? වේදනා. ඊළඟට කියනවා සංඥා භික්ඛවේ වේදිතබ්බා සංඥානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ සඤ්ඤාණං වේමත්තතා වේදිතබ්බා සම්මා සඤ්ඤාණං විපාකෝ වේදිතබ්බෝ සඤ්ඤා නිරෝධෝ වේදිතබ්බෝ සඤ්ඤා නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා කියලා කියන. දැන් කී තුනයි. ඊළඟට කියනවා කාම වේදනා සඤ්ඤා. ඊට පස්සේ කියනවා ආසවා භික්ඛවේ වේදිතබ්බා ආසවාන නිදාන සම්භවෝ වේදිතබ්බෝ ආසවාන වේමත්තතා වේදිතබ්බා ආසවාන විපාකෝ වේදිතබ්බෝ ආසව නිරෝධෝ වේදිතබ්බෝ ආසව නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කියලා කියනවා ඊට පස්සේ කියනවා දැන් කීයක් කිව්වද මොකද්ද පළවෙනි එක
කාම
වේදනා සංඥාව ආසව ආශ්‍රව ඒ කියන්නේ ඔය මේ ආශ්‍රව කියන එක වෙන જાතියක් ආසව කියන වෙන જાතියක් භාෂාවේ වෙන තැනක ආශ්‍රව කියලා කියන්නේ සිංහල භාෂාවෙන් පාවිච්චි කරනది ආසව කියලා කියන්නේ පාලි පාලි වචන ඒක නිසා වචන දෙකක් වුණාට එකම අර්ථය කාම වේදනා සංඥා ආසව ඊට පස්සේ කියනවා දුක්ඛං භික්ඛවේ වේදිතබ්බෝ දුක්ඛ සමුදය වේදිතබ්බෝ දුක්ඛා භික්ඛවේ වේදිතබ්බා දුක්ඛානං නිදාන සම්භව වේදිතබ්බෝ දුක්ඛානං වේමත්තතා වේදිතබ්බා දුක්ඛ විපාක වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ නිරෝධෝ වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා තවත් එකක් තියෙනවා මේ අර මේ ආසවලට උනින් කියනවා කම්මං භික්ඛවේ වේදිතබ්බා කර්මය දැනගන්න ඕනේ කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං නිදාන සම්භව වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාක වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා ඊට පස්සේ තමයි කියන්නේ දුක්ඛං වේදිතබ්බං දුක්ඛ නිදාන සම්භව වේදිතබ්බෝ දුක දුක්ඛාන විපාක වේමත්තතා වේදිතබ්බා දුක විපාක වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ කියලා එතකොට තියෙනවා කරුණු කීයක් තියෙනවද 6ක් තියෙනවා කරුණු 6ක් එනවා කාම ස්වභාවයේ පිළිබඳව එකක් වේදනා ස්වභාවයේ පිළිබඳව එකක් සංඥාව පිළිබඳව එකක් ආසව පිළිබඳව එකක් කම්ම පිළිබඳව එකක් දුක පිළිබඳව එකක්. දැන් ඔන්න හයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. දැන් මේ කතාව කරන්නේ කොමක් මොකක් යටතේද? කතාව කරන්නේ නිබ්බීධික පරියාය. කියන්නේ කලකිරෙන්ට මේ උගන්වන ධර්ම ක්‍රමයක්. කලකිරීම නොඇලීම පිණිස කරන කියලා දෙන ධර්ම ක්‍රමයක්. මේ කාමයන් සම්බන්ධයෙන් මොකද්ද තියෙන මේ කරුණු කීයක් තියෙනවද? දැනගන්න කරුණු කීයක් තියෙනවද කාම සම්බන්ධයෙන්? කාමා භික්කවේ වේදිතබ්බා කාමයෝ යනු කුමක්දයි කියා දැනගත යුතුයි. ඒක තමයි ඒකේ තේරුම. ඊට පස්සේ කියනවා කාමාන නිදාන සම්භවෝ වේදිතබ්බෝ ඒ කාමයෝ ඇති වෙන විදිය පහළ වෙන මතු වෙන හටගන්න විදිය අවබෝධ කරගත යුතු දෙකක්. පළවෙනි එක තමයි කාමයෝ කුමක්දයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒවා ඇති වෙන හටගන්න පළවෙන විදිය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කාමාන වේමත්තතාවේ තබ්බා කියන්නේ මේ කාමයන් කියලා කිව්වට ඒවා වෙනස්. ඒවා කාමයෝ කියලා කිව්වම මේ බහුවචනෙන් තියෙන්නේ කාමා කියලා කියන්නේ බහුවචනෙන් තියෙන්නේ. ඒ කාමයෝ ඔක්කොම එක නැහැ. ඒ වගේ වෙනස් විදියක් තියෙනවා. ඒක නිසා ඒ කාමයන්ගේ තිබෙන වෙනස ඩිෆරන්ස් එක දැනගන්නත් කියලා කියනවා. පළවෙනි එක මොකද්ද? කාමයෝ කුමක්දයි කියලා තේරුම් ගන්න. කාමයන් හටගන්න ඇති වෙන මතු වෙන තැන තේරුම් ගන්න විදිය. ඊට පස්සේ කාමයන්ගේ වෙනස් ගතිය තේරුම් ගන්න. මේ කාමයේ මේකට වඩා වෙනස්. ඒක අනිත් එකට වඩා වෙනස්. වෙනස් බව දැනගන්න. ඊට පස්සේ තියෙනවා කාමානම් විපාකෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාක කුමක්දයි කියලා තේරුම් ගන්න. අවබෝධ කරගන්න. එතකොට තව එකක් තියෙනවා කාම නිරෝධය. කාම නිරෝධය යනු කුමක්දයි කියලා තේරුම් ගන්නට. කාම නිරෝධය කුමක්ද කියලා තේරුම් ගන්න. ඊළඟට කියනවා කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව මේක නැති කරන විදිය කුමක් ප්‍රතිපදාව තේරුම් ගන්න. දැන් කාමයට කීයක් තේරුම් ගන්න ඕන? අවස්ථා කීයක්? හයක් තේරුම් ගන්න ඕන. එතකොට කාමය යටතේ අවස්ථා හයක් තේරුම් ගන්න ඕනි කාම ධර්මයන් සම්බන්ධව. වේදනාවට සම්බන්ධව අවස්ථා හයක් තේරුම් ගන්න ඕනේ. සංඥාවට සම්බන්ධ අවස්ථා හයක් තේරුම් ගන්න ඕනේ. ආශ්‍රවයන්ට සම්බන්ධව අවස්ථා හයක් තේරුම් ගන්න ඕනේ. කර්මයට අනුව අවස්ථා හයක් තේරුම් ගන්න ඕනේ. ඊළඟට දුක්ඛයට අනුව ඒක තුල අවස්ථා හයක් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මේ ලිස්ට් එකේ කීයක් තියෙනවද? 36 තියෙන මේ ධර්මමය අවස්ථා 36 තේරුම් ගත යුතුයි. ඉතින් මේ 36ම කියලා දෙන්න කෙසේ වෙතත් අපි යම්කිසි මට්ටමකට යම් ඔය එකක් දෙකක් හරි නේද? අපිට පුළුවන් මට්ටමේ අනිත් එක තමයි මේ මේක ඉක්මනට කියලා ඉවර කරන්න හොඳ නැහැ. එතකොට මේ රහ දැනෙන්නේ නැහැ නේද? එහෙම එකක් තියෙනවා. අර හපන්න නැතුව කෑවා වගේ. එහෙම එකක් තියෙනවා. කතා කර කර කනකොට මේ මොනවද කෑවි කියලා දන්නේ නැහැ, මොන රහද කියලා දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නේ. එහෙම තියෙනවා නේද? කාලක් තියෙනවා මොන හරි මොන රහද මිරිස් වැඩියෙන් තියෙනවද, සැරද, මොකක්වත් නැහැ. ක්‍රිකට් බලවල එහෙම කනකොට එහෙම මේක එක කෑල්ලක් හරි අපි දාන්න ඕනේ, ඔළුව අස්සට දාන්න ඕනේ. ගිහිල්ලා බලන්න ඕනේ මේක මොකද්ද, මේකේ තියෙන ධර්ම මොනවද, මේකේ තියෙන වටිනාකම් මොනවද, මේකේ තියෙන වෙනස්කම් විපර්යාස මොනවද කියලා තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි මොකද්ද? දැන් අපි පහක් අයින් කරමු. මොකද්ද? වේදනාව, සංඥාව, ආසව, මේ කම්ම, දුක. මේ පහ හිමීට අපි ගෞරවාන්විත බුදුරජාණන් වහන්සේ දෙසූ නිසා පැත්තකින් තියලා අපි එකක් ගම්ම බලන්න. කාමා භික්කවේ වේදිතබ්බා කියලා කිව්වා. දැන් අපිට තියෙනවා වැඩක් කාමය තේරු ගන්න. ඒක කියනවා මෙහෙම. මේ පංචමේ භික්කවේ කාම ගුණ කියලා කියනවා. පංචමේ භික්කවේ කාම ගුණ මහණෙනි කාම ගුණයෝ කාම ගුණ කියලා පස් දෙනෙක් තියෙනවා. පංචමා භික්කවේ කාම ගුණ. කාම ගුණ පහක් තියෙනවා. ඒ තමයි මේ මෙතන හරි වැදගත්. ඇහෙන් දැනගත යුතු කාම ගුණ තියෙනවා. සද් කනින් දැනගත යුතු කාම ගුණ තිබෙනවා. නාසයෙන් දැනගත යුතු, දිවෙන් දැනගත යුතු, ස්පර්ශයෙන් දැනගත යුතු, කයින් දැනගත යුතු කාම ගුණ තියෙනවා. කාම ගුණ පහක් තියෙනවා. මේකේ බුදුරජාණන් වහන්සේ වචනයක් කියනවා, මේක ලියා ගන්න තියෙනවා. මේක මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ඒවා ඔය ඇසෙන් කනින් නාසෙන් දිවෙන් ශරීරයෙන් දැනගන්න ආරම්මණයන්ට කියන නම තමයි කාමයෝ කියලා කියන්නේ. ඒවට කියනවා කාම ගුණය කියලා. කාම ගුණ කියලා කිය. දැන් අපි මේ බලන්නේ කාමයෝ නෙවෙයි. කාම ගුණ. කාම ගුණ අහන්නේ කාම ගුණ. දැනගන්නේ හිතින් කාම ගුණ. ගන්ධ සුවඳ කාම ගුණ. රසය කියලා කියන්නේ කාම ගුණ. ස්පර්ශය කියලා කියන්නේ කාම ගුණ. ඒවට අපි ලෝකේ කියනවා කාම යෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ගුණා නාම ඒති අරියස්ස විනයේ උච්ඡන්ති. ඒක හරි වටිනවා. මේවා මහණෙනි, මේවා ආර්ය ධර්මයේ, ආර්ය විනයේ, ආර්යයන් වහන්සේලාගේ සමාජයේ, ආර්යයන් වහන්සේලාගේ කතාවේ ඕවට කියන්නේ කාම ගුණ කියලා. හැබැයි උඩ කාමයෝ කියලා කියනවා කොට්ටසක්. ඒ කවුද? ආර්යයෝ නොවන්නා වූ අනාර්ය ලෝකයේ ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්නේ වට කාමයෝ කියලා. ආර්යයන් වහන්සේලා කියන්නේ වට කාම ගුණ කියලා. ඊළඟට මේ බුදුරජාණන් දේශනා කරන මේවා කාමයෝ, බාහිර දේවල් කාමයෝ නෙවෙයි කියලා. ඒකට වචනයකුත් තියෙනවා. අපිචිබික්කවි නීති කාමා කියලා. ඒ කියන්නේ මහණෙනි ඒවා කාමයෝ නෙවෙයි. ඒ වුණාට මොනවද ඒවා? කාම ගුණේ. දැන් මතකද ඒක? මේ වෙනස අපි හිතාගෙන ඉන්න අපි පංචකාම 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 කියලා කිව්වට අපි විඳින්නේ මොකද්ද? ප්‍රිය රූප, සාත රූප. අපි ඒ බාහිරින් ගන්නෙ කාම ගුණය. දැන් කාමයෝ එතකොට මේ හැබැයි තේරුම් ගන්න කිව්වේ කාමයෝ නේද? දැන් වෙන කතාවක් නේද කියන්නේ? අපිට කිව්වේ මහණෙනි කාමා භික්කවේ වේදිතබ්බ. කාමයෝ දැනගත යුතුයි කියලා කතාවක් කියලා ඊට පස්සේ කියනවා මේ එළියේ පැත්තේ තියෙන જાති ඔක්කොමත් කාමයෝ නෙවෙයි. ඒවා මේ කාම ගුණිකයෝ කියලා කියනවා. ඔය කතාව කියන්න ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ තව කතාවක් කියනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත් දිහිරා විනයන්ති චන්දං. මතක නේද කිව්වා? අන්න කාමයෝ කියලා කියන જાති කොහෙද ඉන්නේ? කාමයෝ කියලා කියන જાති ඉන්නේ ඇතුළේ. පිට තියෙන්නේ ඒ වාට ගොදුරු වෙන ගුණයෝ. දැන් තේරෙනවද? ඒ නිසා තේරුම් ගන්න කියලා කිව්වේ කාම ගුණයෝද? තේරුම් ගන්න කියලා කිව්වේ කාමයෝද? කාමයෝ. එහෙනම් මේ පිට නෙවෙයි, තේරුම් ගන්න ඕනන්නේ අපේ ඇතුළතයි. එතකොට කාමයන්ගේ කාමයෝ ඉන්නේ මෙහි. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අන්න තේරුම් ගන්න කියපු දැන් ඒ විදිහට තේරුම් ගත්තොත් තමයි මේ කාමයෝ කියලා දැන් තේරෙන්නේ. දැන් බලන්න සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියනවනේ. එහෙම කිව්වෙන් පස්සේ මේ භාවනා කරන නිසා මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්නම් කියන්නම්. මේ අපි යම්කිසි දෙයක් දැක්කමයි, යම්කිසි දෙයක් ඇහුවමයි අපේ හිත අපේ ලස්සන දෙයක් අහනවා කියලා. ඉතාමත්ම මිහිරි දෙයක්. ලස්සන දෙයක් දකිනවා, මිහිරි දෙයක් අහනවා. ඊට පස්සේ ඒ වචන සෙට් එක තියෙන්නේ තේ විදිහටයි. දැන් බලන්න මේ අපි බලන්නේ මොකද්ද? ලස්සන දෙයක්. ලස්සන දෙයක් දකිනවා. අහන්නේ මොකද්ද? ඔව් මිහිරි දෙයක් අහන්නේ. එතකොට වචනෙත් තියෙනවා මේ එපා කියලා. මේ ඕකට ලස්සන දෙයක් අහනවායි කියලා අපි කියනවා සමහර. ලස්සන දෙයක් නෙවෙයි අහන්නේ, මිහිරි දෙයක්. එතකොට කන්නේ ලස්සන දෙයක්ද මිහිරි දෙයක්ද? ප්‍රණීත නේද? ඒ තුනටම වචන තුනක් වෙනම දාලා තියෙනවා. රස ප්‍රණීත දෙයක් කනවා. ඊට පස්සේ රස විඳිනවා. ඊට පස්සේ විඳින්නේ මොකද්ද?
සුඛ.
නෑ නෑ නෑ, නාසින් දැනගන්න එකටත් වචනයක් තියෙනවා. මිහිරි සුවඳක් කියලා කියනවාද? මිහිරි සුවඳක් කියලා කියනවාද? ලස්සන සුවඳක් කියලා කියනවාද? ඒක නිකන් අමුතුයි නේ.
හොඳ සුවඳක්.
හොඳ එක තියෙනවා, හොඳ රූප, හොඳ ඒවා පොදුයි. නමුත් ඒක හරියට ඩිෆිනිෂන් එක දෙන්න පාවිච්චි කරන වචන නම් වෙනස්. දැන් මේ මේ බියුටිෆුල් ලේඩිස් ලා ඉන්නවා, බියුටිෆුල් එහෙම තියෙනවා, බියුටිෆුල් මෑන් ලා ඉන්නවා. නෑනේ නෑනේ, ඒගොල්ලන් කියන්නේ කවුද? හැන්සම් මෙන් ඉන්නවා, බියුටිෆුල් විමෙන් ඉන්නවානේ ලේඩිස් ලා. දැන් බලන්න එතන තියෙන වෙනස. මේක භාෂාවේ පරියාය වෝහාරික භාෂාවෙත් ඔක තියෙනවා. ලස්සන රූප තියෙනවා, හැබැයි ලස්සන සද්ද නැහැ. මිහිරි සද්ද තියෙනවා. මිහිරි ගඳ සුවඳ සුගන්ධය තියෙනවා. අනිත් එක තමයි මිහිරි රහක් නැහැ. මොකද තියෙන්නේ? ප්‍රණීත රහ නේද? ප්‍රණීත ආහාර නෙවෙන්නේ. ඊට පස්සේ ලස්සන ස්පර්ශයක් දැනුණා කියනවාද? එහෙනම් මොකද කියන්නේ? සැප. බලන්න දාපු තාලෙනේ. දැන් ඇයි එහෙම විදිහට මේක මේ වැඩේ මෙහෙම කරලා තියෙන්නේ භාෂාවෙත්? ඒක ලෝකයට සම්බන්ධ වෙනක් නේ භාෂාව. එහෙනම් භාෂාවේ ලෝකයේ මිනිසුත් එහෙනම් ඒකේ පොඩි වෙනසක් ඒගොල්ල මට්ටමින් දැකලා තියෙනවා. දැන් මේ අපිට හැදෙනවා මේ යම්කිසි කාමයක් මේ දැනුණාම, ලස්සන රූපයක් දැනුණයින් පස්සේ ඒ රූපය හිතට පින්තූරගත කරගන්නවා. ඒ පින්තූරගත කරගන්නකොට ඒක ලස්සන තාලයකට ඒක ගන්නවා. කාමා කියලා කියන්නේ එහෙම පින්තූරගත කරගන්නවා. අනිත් එක සද්දයේ පින්තූරගත කිරීමක් නැහැ. ඒක නිකන් වෙන විදියකටයි අපිට ෆීල් වෙන්නේ. පෙරහැරක් ගැන හිතනවා. පෙරහැරක් ගැන හිතනකොට අපිට පින්තූරයක් ලැබෙනවා. දැන් නුවර පෙරහැර කිව්වන් පස්සේ මෙහෙම 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 යනවායි කියලා අපිට නිකන් මෙනෙහි වෙනවා. දිග මිනිසු පේලියක්, පන්දම් පේලියක් පේන. හිතට දැනෙනවා. හැබැයි මේ අකුණක් ගන්න සද්දයක් හිතනවා. එතකොට කොහොමද? එතකොට නිකන් මේ අර නිකන් හිත නිකන් දඩඩඩ නිකන් වගේ නිකන් එහෙම එහෙම මෙවිලක් කියන්නේ නේ. ඊළඟට ඊළඟට අපි පිච්චමල් සුවඳක් දැනෙන්නේ තැනක් හිතනවා. එතකොට අපිට මේ පින්තූරේ නෙවෙයි, එතකොට අපිට දැනෙන්නේ නිකන් අමුතු විදිහේ වෙනස්කමක්, නිකන් වින්දනය කිරීමක රූපයක් තමයි තියෙන්නේ. හැබැයි රූපේ මැවෙනවා, මැවුණාට ඒක නෙවෙයි දැනගන්නේ. දැනගන්නේ මොකද්ද? ඒක විඳින, ආග්‍රහණය කරන ආකාර ස්වરૂපය. දැන් අපි හිතමු කවුරු හරි කතා කරනවා. කතා කරනකොට මේ ඒ කතා කරන එක්කිනා පිළිබඳව යම්කිසි රූප ස්වභාවයක් මැවෙනවා. මැවුණාට එයාගේ ශබ්දේ තමයි අපිට ඒ රූප ස්වභාවයෙන් අහුවෙන්නේ. ඔය වගේ ස්පර්ශයේ පිළිබඳව, රස විඳීම පිළිබඳව, මේ මිහිරක් දැනීම පිළිබඳව අපිට ආකල්ප වශයෙන් හැදෙන රාග ඇලීම, රාග ස්වභාවය, බැඳෙන ගතිය වෙනස් ඒවා දැනෙන ගතියක් වෙනස්. මේක තේරෙනවනේ. ඒක නිසා කාම දැන් රූපයකට ඇලෙනවා වගේ නෙවෙයි ශබ්දයකට ඇලෙන්නේ. ශබ්දයකට ඇලෙනවා වගේ නෙවෙයි ගන්ධයකට රසයකට. ඒ වගේ නෙවෙයි ස්පර්ශයකට. එහෙම එකක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කාමා භික්කවේ වේදිතබ්බා කියලා කිව්වේ කාමාභික්ක වේතබ්බා කියලා කියේ ඇතුළත ඇතිවෙන්නා වූ මේ බාහිරට යන්නා වූ ඒවට තිබෙන්නා වූ ඒවට මේ කාම ගුණයන්ට තිබෙන්නා වූ ඇලීම නිස්පාදනය වෙන්නේ මෙතනයි කියලා ඇලීම තේරුම් ගන්න කියලා කිව්වා. අනිත් එක කියනවා කාමානම් වේමත්තතාවේ තබ්බා නෑ කියන මොකක්ද කාමාන නිදාන සම්බය කාමයන්ගේ නිදාන සම්බයවේ තේරුම් ගන්න කියලා කියනවා. ඒ දැන් මේ කාමයෝ මෙතන ඒ ඇලීම් ඇති වුණාම ඇති වෙනකොට ඒව නිකාම නිකං නිකං අකුණ ගහන්නා වගේ එනවද නැත්නම් යම්කිසි දෙයකින් එනවද? ඒකේ ඇති වෙන්න යම්කිසි දෙයක් තියෙනවා. ඒවා ඔහි තියෙනවා. කාම කියන සංකප්ප රාගය කියන එක නිදාගෙන ඔහි ඉන්නවා. සංකප්ප රාගය කියන එක කාමය කියන එක දැන් කිව්වනේ සංකප්ප රාග පුරුසස්ස කාම කියලා ඒක ඔහේ නිදාගෙන ඉන්නවා. ඉතින් ඒ සංකප්ප රාගය දැන් තියෙනවා රූපවලට ආසා කරන කැමැත්ත ලෝභය කාමය සද්දවලට කැමැත්ත ලෝභය කාමය ගන්ධවලට කැමැත්ත ලෝභය කාමය රසයට ස්පර්ශයට ඒවා දැන් මේ නිදි මේවා නිදි. උදේ පාන්දරට වුණත් කවුරු හරි නැගිටින්න නම් ගිහිල්ලා ඇඟට තට්ටුව දාන්න ඕනේ. එහෙමනේ තට්ටු කරපු ගමන් තමයි ඔන්න නැගිටින්නේ. එතකොට එයා මේ නැගිටින්න හේතුව මොකද්ද ප්‍රධාන කාරණේ? තට්ටුවක් දාන්න. ඒ වගේ තමයි මේ කාම යෝ නිදාගෙන ඉන්නකොට මේ ඔබ තට්ටුවක් දාන කෙනෙක් ඉන්නවා. මොකද ස්පර්ශයේ ගිහිල්ලා තට්ටු කරනවා. ස්පර්ශයේ ගිහිල්ලා තට්ටු කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ නිදාන සම්භවය කාමයෝ නැගිටවන්නේ. දැන් මේ මිනිසු කියනවනේ මේ මාව අවශ්‍ය ගන්න ඉපයි කියනනේ. කවුද නිකම්ම අවශ්‍ය ගන්න ඉපයි කියලා කියන්නේ? එයාගේ ඇතුලේ ඉන්නවා යකෙක් ඉන්නවා. ඒ යකා එහෙ නිදි. ඒ යකා අවශ්‍ය ගන්න ඉපා කියලා කියනවා. එහෙම කියනනේ මගේ යකා අවශ්‍ය ගන්න ඉපයි කියලා කියන්නේ. ඒ වගේ දැන් මේ කාමය අස්සේ නිදි. රූප කාමය සබ්ද කාමයේ ඒගොල්ලෝ ඉතින් නිදි. ඉතින් මේ ස්පර්ශය කරන්න මොකද්ද ගිහිලා තට්ටු ගන්න. ඉතින් නැති. එහෙම නේද කරන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙනවා තට්ටු කරන්න තමයි මේ කාමයන්ගේ මේ නිදාන. කාමයන්ගේ නිදාන සම්භවය කියලා කියන්නේ ස්පර්ශය කියලා. පස්වෙකේ කාම නිදාන සම්භවය. හරි පුදුමයි. දැන් මේ කාමය කෙනෙක් කියලා නිදාගෙන ඉන්නවා අර ස්පර්ශය ගිහිල්ලා දැන් හැප්පුණේ මොකද්ද? ඇත්තට මේ හැප්පුණේ මොකද්ද? හැප්පුණේ එය ස්පර්ශය නෙමෙයි හැප්පුණේ. ස්පර්ශය කරේ ගැහුව වතුර භාගයක් වගේ. අර රූපය ගෙනල්ලා එහෙම නැත්නම් අර ගුණය ඒ කියන්නේ අර බාහිර වශයෙන් තිබිච්ච මේ තියෙනවනේ මේ බාහිර වශයෙන් තිබෙනවනේ මේ කාම ගුණය. කාම ගුණය තමයි අරකේ හප්පන්නේ. ඒක නිසා මේ මොකක්වත් නොකර හිටියානම් දැන් රූපවලට බෑ ශබ්දවලට අපි කතාවට කියනවා රූප හැප්පෙනවයි කියලා. ඒක මේ මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැති හින්දා. ඒක නිසා තමයි කියන්නේ ලෝක ව්‍යවහාරික භාෂාවෙන් කියනවා රූප හැප්පෙනවා, සද්ද හැප්පෙනවා, ගන්ධ හැප්පෙනවා. එහෙම එකක් නෑ. ඔය තියෙනවා. ඉතින් මේ ස්පර්ශය කියන එකේ තමයි ඒකයි මේකයි හප්පන්නේ. අර මිනිස්සුන්ගේ වැඩක් තියෙනවා මේ මිනිස්සු කොටවලා සද්ද නැතු ඉන්නවා. එහෙම ගත් තියෙනව නේද? කොටවන මිනිස්සු කියලා කියන්නේ හිමීට එතන එකක් ගන්නවා, මෙතන එකක් කියනවා, මෙතන එක ඒ දෙන්න හිමීට කොටවලා සද්ද නැතු ඉන්නවා. මේ පස්සයත් ඔන්න ඔය වගේ එකක් කොටවන්නේ. අර කාම ගුණය ගෙනල්ලා මේ කාමයේ හප්පනවා. හප්පලා දැන් එතන කියන්නේ හප්පන්නේ කොතනින්ද, මොකද්ද හන්දිය, මොකද්ද මොන මාර්ගහයටද, ඒ මොකක්වත් කියන්නේ නැහැ. ඕක හප්පන්නේ හැම වෙලාවෙම මේ ගේට්ටු ගාවයි තින් කතාවනේ නේද? ඒ වගේ මේ තියෙනවනේ අර දොරටු. ඉතින් ඒ දොරටුව හරහා තමයි හප්පන්නේ. ඒ කතාව කියන්නේ නැහැ. හැබැයි මෙතන කතාව කියන්නේ කාම ගුණයයි, ඊට පස්සේ කාමයයි, ඊට පස්සේ අර ස්පර්ශය කියන එක ඇවිල්ලා ඒ දෙන්න එක්කාසු කරලා තියෙන තාලේ. දැන් සමහර තැනක තියෙනවා දොරටුව ගැන කියනවා, ආයතනය ගැන කියනවා. මෙතන ආයත කතාවක් මොකක්වත් නැහැ. මේක කියන්නේ ප්‍රධාන දෙන්න ගැනයි. ඒක නිසා ස්පර්ශය කියන එක තමයි මේ කාම ගුණයයි, ඊට පස්සේ අර කාමා කියන ධර්මය දෙක එකට මුණගස්සන හප්පන දේ. ඒක නිසා කියනවා කාමයෝ තමයි මේ නිදාගෙන ඉන්නා වූ, නැහ් ස්පර්ශය තමයි මේ නිදාගෙන ඉන්නා වූ කාමයෝ ඇහැරවන්නේ, අවදි කරන්නේ, ඒගොල්ලන්ට වැඩෙන්ට අරින්නේ, මේ නැගිටවන්නේ කවුද? මේ ස්පර්ශය. ඒක නිසා ඉස්සලා දැනගන්න ඕනි කාමා කියලා කියන්නේ කවුද? ඊළඟට ඒගොල්ලෝ නැගිටවන අය කවුද නැගිටවන්නේ? ස්පර්ශය. ඊට පස්සේ කියනවා කාමානම් වේමත්තතා වේදිතම්පා. ඒකට කියන කාම වේමත්තතා කියලා කියන්නේ වෙනස් ස්වභාවයක්. ඒ කියන්නේ වේමත්තතාවය කියලා කියනවා මේ differences කියන්නේ වෙනස් ආකාර. ඔය කාමය කියන ඒවා ආකාර ස්වරූප වෙනස් වෙනවා. සද්දේට තියෙන කැමැත්තයි රූපේට තියෙන කැමැත්තයි වෙනස්. එහෙම එකක් තියෙනවා. දැන් රූප කැමැත්තේ කියන කණ්ණාඩි දාගෙන බලාගෙන යනවා, ශබ්ද කැමැතියේ කියන ඉයර්ෆෝන් එක ගහගෙන යනවා. එහෙම නේද තියෙන්නේ. ඒ නිසා මේ හොඳට රස කැමැතියේ කියන කට හොදගෙන යනවා හොඳට. එතකොටම රහ දැනෙන්නේ. ඊළඟට ශරීරයට හොඳට දැනෙන්න ඕනෙක කෙනා ඉතින් හොඳට මේ අගපත හොඳගෙන සෝදාගෙන කියාගෙන යනවා. ඒක නිසා මේ කාමයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ මේවට ඇතිවෙන මේ දැනීම් සහ මේ වගේ එක හා සමාන නෑ. දැන් තේරෙනවනේ කරුණු කීයක් තියෙනවද? කාමයෝ කියන ඒවා තේරුම් ගන්න ඕනේ කිව්වා. කාමයෝ නැගිටවන්නා වූ කාරණේ දැනගන්න ඕනේ කියලා කිව්වා. කාමයන්ගේ වෙනස් බව දැනගන්න ඕනේ කියලා කිව්වා. කාම වේමත්තතාවය. අනිත් එක තමයි කාමයන්ගේ මේ විපාකය දැනගන්න ඕනේ කියලා කිව්වා. කාමයන්ගේ විපාකය. ඒවා නිකන් ඉන්නේ නැහැ. කාමය කියන ඒවා නිකන් ඉන්නේ නැහැ. ඒ වගේ විපාකයක් හදනවා. කාමයන්ගේ විපාක හදන තාලේ කොහොමද කියන්නේ කියලා තේදෙනවා දැන් මේ. කාමයන්ගේ විපාක වෙන්නේ පාලියෙන් තියෙන විදිහට නෙමෙයි කියන්න ඕනේ. මේ ඒකේ තියෙන්නේ ගැඹුරු වචනයක් දාලා තියෙන්නේ. දැන් අපි අපිට මේ දැනට ඇස් ලැබිලා තියෙනවනේ, අපිට කන් ලැබිලා තියෙනවා, ඇස් ලැබිලා තියෙනවා, අපේ රූපයක් තියෙනවනේ. ඒ රූපය ඒ කන් ඇස් ඊළඟට අපේ තියෙන මේ හැඩ වැඩ ඔක්කොම මේ ඔය අපිට දැන් අපි අකමැති වුණාට අපේ දත් පිහිටලා තියෙන හැටි, අපේ නලල, අපේ කොණ්ඩේ, අපේ කන්, අපේ මේ නිගත, ඊළඟට අතපය, ඇඟිලි, නියපොතු, ඔව්වය මේ පිහිටලා තියෙන විදිය හැම කෙනාටම සෞතුයි. හොඳ නැහැ, ගැළපෙන්නේ නැහැ නේද? බොහෝ අයට එහෙම තියෙනවා. ඉතින් මේවා මේ අපේ අම්මලා තාත්තලා වගේ කියන්න අපිට පවරන්න බෑ. මේ තමයි අපි ඉල්ලුම් කරපු ඇප්ලිකේෂන් එකේ තාලේ. අපි ඉල්ලලා තින්නේ මේ විදිහට නේද? ඒක නිසා අපි යම් කිසි විදිහයක පාටක් එල්ලුවා නම් ඒ පාට තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. අපි යම් කිසි විදිහයක උසමහතක් හැඩයක් ස්වරූපයක් එල්ලුවා නම් ඒක තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රධාන වශයෙන්ම මේ මනුෂ්‍ය ජීවිතයේ ආත්ම භාවය, මනුෂ්‍ය ආත්ම භාවයේ, දිව්‍ය ආත්ම භාවයේ ඊළඟට ඒ තැන් වලට අරගෙන ගිහිල්ලා අපිට ඒවා ලබා දෙනවා, ලබා දෙවනවා. ඊළඟට ඒ කියනවා මේ අපි කැමැති කැමැති ජීවිත, අපි කැමැති කැමැති උස මහත, අපි කැමැති කැමැති හැඩ වැඩ ඕවා ලබා දෙනවා. ඒවා ලබා දෙන්නට ඒක හොඳ හැටියට හෝ වේවා, නරක හැටියට හෝ වේවා, යම් කිසි තැනකට දාලා මේ ඔබ ඉල්ලුවේ මේකයි කියලා ලබා දෙන. ඉස්සර කාලේ මේ මේ හරි ඉස්සර ලංකාවේ යෝගට් තිබුණේ නැහැ. යෝගට් යෝගට් ආවේ පසු කාලිනෝනේ, ආවේ මේ කිරි වලින් ඔය හදපු යෝගට්. එක දවසක් කඩේට ගිහිල්ලා එයාට එයා ඉල්ලුවා මේ එයාට මස්කට් වගේ જાතියක් කන්න ඕන වුණා. ඉතින් එයාට ඒ මස්කට් වගේ කියවට යෝගට් කියන වචනේ තේරුම දන්නේ නැහැ. එයා ඊට පස්සේ අර යෝගට් කියලා මට යෝගට් එකක් ගේන්න ඕක කියලා කිව්වා. එයාට ඕනකම තිබුණේ මස්කට් කන්න. ඊට පස්සේ දැන් ඊට පස්සේ මස්කට් කියලා හිතාගෙන යෝගට් ඊට පස්සේ යෝගට් එකක් ගන්න දුන්නා. දැන් ඊට පස්සේ මේ මිනිස්සයා යෝගට් වල කැමති නැහැ. හැබැයි ඉතින් කැමති නැති වුණාට යෝගට් එක කාලා යන්න ඕන. හේතුව ඉල්ලුවේ ඒකනේ නේද? ආන්න ඒ වගේ අපි ඉල්ලුවේ මේකනේ. ඒක නිසා මේක හම්බ වෙනවා. ඒක කොතනද කියලා කියන්නේ බෑ. අපි ඉල්ලුවේ යම් කිසි දෙයක්ද ඒක හම්බ වෙනවා. ඒකට කියනවා කාමයන්ගේ විපාකය කියලා. අපි කැමති උනේ යම් කිසි දෙයක්ද ඒක හම්බ වෙනවා. දැන් ස්වර්ණතිලකා කියලා මිනිස්සෙක් හිටියා ඉස්සර කාලේ, අහලා දිනව නේද? ස්වර්ණතිලකා කියලා ලස්සන මේ රූපයක් තිබිච්ච කාන්තාවක්. එයාට ඒක එයා ඉල්ලුම් කරලා ගත්තේ. මේ ඉල්ලුම් කරා එයා ලස්සන රූපයක් ලැබේවා කියලා. එයා එයාට ඒ රූපයට ඉස්සර කාලේ ලෝභයක් ඇති වුණා. ඊට පස්සේ ඒ ලෝභය තමයි කාමය. ඊට පස්සේ ආ ඉල්ලුම් කරා. ඊට පස්සේ ආත්මයක එයාට ඒක හම්බ වුණා. ඔන්න කාම. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් හිටියේ ඉස්සර කාලේ රජ කුමාරවරු දෙන්නේ. ඒත් ගිහිල්ලා ඔය හරි ලස්සනට අනුරාධපුරයේ ඒක ඉපදුණා. අශෝක රජතුමා ඇවිල්ලා එයාට කාමයක් තිබුණා මේ. එයාට ලෝභයක් තිබුණා රජ වෙන්න. මේ බොහොම බල සම්පන්න රජ කෙනෙක්. ඒ වගේම ඉල්ලුම් කරේ ඒක හම්බ වුණා. ඒ මනුස්ස ජීවිතේ. ඒ වගේ මේ කාමයන්ගේ විපාකය ඒ තැන්වල කුසල වශයෙන් හෝ වේවා අකුසල වශයෙන් හෝ වේවා ඒ තැන්වල ආත්ම භාවයන් ලබා දීලා මනුස ඒ තජ්ජන් තජ්ජන් අත්ත භාව. ඒ කියන්නේ ඒ ඒ ආත්ම භාවල. ඊට පස්සේ ඒ කර්මය ඒ කියන්නේ කාමය නේද කර්මය නෙවෙයි ගන්නවා ඒ කැමැති උනේ මේම හැඩයක් නේ. ගුණයක් නේ. ඒකින් දා මනුස්ස ශරීරයක් හදලා දෙනවා. apply කරපු ඔක්කොම මේනු ඒක මම කියන්නේ මොකද්ද අපි කෑම ඉල්ලුවන් පස්සේ අර order එක දෙනුවන් පස්සේ කියන්නේ හෝටල් වල ගියන් පස්සේ menu එකේ තියෙන්නේ මොකද්ද ඔක්කොම කොණ්ඩේ පොටටද දිගටද දාලා දෙන්න ඇහැ පුඩියටද ලොකුවටද ඒක high කරලා දෙන්න ඊට පස්සේ එක ඇහැ පොටටද පේනවද ඒකත් කෙරුව එකට අනුකූලව දාලා දෙන්න කකුල නොණ්ඩි ගහන එකද එකක් හොඳද ඒක හරි ගැසලා දෙන්න. ඊට පස්සේ ඉල්ලුවේ කැමති උනේ කාමය රූපය තලයේද සුදුද ඒ වගේම කරලා තියෙන විදිහට අනුව ඒ කැමති උනේ කළුද දාලා දෙන්න. මේපුතු දිගද කොටද දාලා දෙන්න. ඊට පස්සේ මේ ඔක්කොම ටික පැකේජ් එක හොඳයි. ඊට පස්සේ තවත් ඒ කර්ම තිබෙන තුවාල හැදෙන ඒවා එහෙට මෙහෙට ඇදකුද කට ඇදයි දත්තේ හරියට පිටරා නැ ඒ ඔක්කොම මෙනු එකේ තිබෙන ඔක්කොම ටිකේ තියෙනවා ඕඩර් එක දුන්නේ එහෙමයි ඒක නිසා තජ්ජන් තජ්ජන් අත්ත භාව ඒ ඒ ආත්ම භාවවල තිරිසන් ලෝකයේදී කිව්වොත් ඒ මන්දේකුත් සෙට් කරලා දෙනවා කන්දේකුත් දිගට දාලා දෙනවා නේද හොටේකුත් දිගට දාලා දෙනවා හරහට යන්න හරි ගැස්සලා දෙනවා එහෙමනේ එල්ලුවේ එල්ලුම් කරේ කැමති වුණේ එහෙමනේ ආන්නේ ඒක නිසා ඔය ස්වභාවිට කියනවා බුදුරජාන් වහන්සේ කාමයන්ගේ විපාක කියලා. ඒ කාමයන්ගේ විපාක. දැන් බලන්න කරුණ කියා තේරුම් ගන්න ඕනේද? කාමයෝ යනු කුමක්ද? කොහෙද කාමයෝ තියෙන්නේ? කාමයෝ කියන්නේ ඇතුළතයි තියෙන්නේ. අර පිටිපැති තියෙන මේ පිටපැති තිබෙන්නා වූ වර්ණ ඒවා මේ අදාළ නැහැ. ඒවා කාම ගුණ. එතකොට කාමයෝ ඊළඟට කාමයන්ගේ හටගන්නා වූ කාමයන් අවදි කරන්නා වූ උපදවා දෙන්නා වූ ස්වභාවය ස්පර්ශය ඊට පස්සේ කාමයන්ගේ තිබෙන්නා වූ වෙනස් ගතිය විවිධත්වය ඊළඟට කාමයන්ගේ තිබෙන විපාක අනිත් එක තමයි කාමයන්ගේ තිබෙන්නා වූ නිරෝධය කාමයන්ගේ නිරෝධය කියනකොට කියනවා කාමයන්ගේ නිරෝධය කියන්නේ මේ කාම නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම නිරෝධය කියන එක කරන්න නම් මේ කරන්න තියෙන්නේ පස්ස නිරෝධෝ කාම නිරෝධ අර නැගිටවණේක ඉන්නවනේ එයාට ගහලා බලන්න එයාට ඉන්න දෙන්න එපා එයාට ළඟට ඉන්න දෙන්න එපා එයා තමයි කොටවන්නේ එයා තමයි මේක අවුස්සන්නේ ඒක නිසා නැති කරන්න ඕනන්නේ කාමයෝ නෙවෙයි නැති කරන්න ඕනන්නේ කාම ගුණයෝ නෙවෙයි නැති කරන්න ඕනෑ වෙන්නේ ඒක නැගිටවණේ කියනයි පස්ස නිරෝධෝ කාම නිරෝධ එතකොට නම් බලන්නකෝ දැන් අපි එකක් මේ කරන්න ගියන් පස්සේ ඒ ප්‍රතිඵලය කාම නිරෝධය කරන්නේ වෙන වැඩක්. ඒ යම් කිසි දෙයක දෙයක් කරයින් පස්සේ තමයි ඒකේ ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ. ඒක නිසා ස්පර්ශේ නැති කරන්නට නිරෝධ කරන්නට ඒ ස්පර්ශේ නැති කරයින් පස්සේ කාමයෝ නැති වෙලා යාවි. ඊළඟට එක ක්‍රමයක් තියෙනවා ඒ කොහොමද මේ කාමයෝ අවුස්සන කාමයෝ නැගිටවන කාමයෝ අවදි කරන්නා වූ මේ ස්පර්ශය නැති කරන්නේ එයා පන්නා දාන්නේ එයා එලවන්නේ එයාගේ ඩියුටිය රස්සාව නැති කරන්නේ කොහොමද කියලා ක්‍රමයක් තියෙනවා ඒකට තියෙනවා මොකද්ද කාම නිරෝධ ගාමිනී පටිපදා මෙයාගේ ඩියුටි ඔෆ් නැති කරන්න ඕන. අර මේ තියෙනවනේ රස්සාවෙන් එහෙම තියෙනව නේද මන්ද මොකද්ද මේ රස්සාවෙන් ලොට දානවා කියලා එකක් තියෙනවනේ ඈ ඩිටා රිඩන්ජන් නේ රිඩන්ජන්සි තියෙනවා ඒක ඇවිල්ලා අලු ධර්මයේ ඒ මිනිස්යාට කොහේ හරි ගිහිල්ලා තව ඇප්ලිකේෂන් එකක් දාගන්න පුළුවන් එතනින් අයින් කරාට හැබැයි තව එකක් තියෙනවා යා සැක්කරනයි ආන්නේ ඒ වගේ දරුණු එකක් මේකට තියෙන්නේ පස්සය ස්පර්ශය කියන එකේ Nirodhe සම්පූර්ණම ජොබ් එක සම්පූර්ණම රස්සාවල් ආය කොහේවත් ගිහිල්ලා ඇප්ලිකේෂන් ගන්න දෑන්න බැරි වෙන විදිහට වැඩේ කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන පස්ස නිරෝධය කියලා කියන්නේ ඒකයි. දැන් මේ ස්පර්ශය නිරෝධය කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ස්පර්ශ පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා. ඒ ප්‍රතිපදාවෙන් ස්පර්ශේ නැති කරන්න ඕනේ. එකක් තමයි ස්පර්ශය මේ සමහර අයගේ රස්සාව නැති කිරීමේදී එක ක්‍රමයක් තියෙනවා යම් කිසි දෙයකට උත්තරයක් දෙනකොට මේ ෂෝට් ටර්ම් රෙසලූෂන් එකක් දෙනවා ඊට පස්සේ යම් කිසි ලෙන්ත් එකකට පීරියඩිකල් මේ මොකක් හරි ඩිසිෂන් එකක් දෙනවා අනිත් එක තමයි පර්මනන්ට් එහෙම තියෙනවා නේද යම් කිසි දෙයකට මේ කියන්නේ ඉමීඩියට් මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වුණොත් එහෙම ඉමීඩියට් සොලූෂන් එකක් දෙනවා ඉමීඩියට් සොලූෂන් එකක් දීලා ඊට පස්සේ සාමාන්‍යයෙන් 3 මන්ත්ස් හරි 6 මන්ත්ස් හරි පීරියඩ් එකක් දෙනවා ඊට පස්සේ කරන්නේ පර්මනන්ට් සොලූෂන් එකක් කොහොම ක්‍රමයක් තියෙනවා නේ ඒ විදිහටම මේකෙත් තියෙනවා නේ බුදුරජාණන් ශනිකයි විස්කම්බනයි සමුච්චේයයි ශනිකය කියලා කියන්නේ ඒක ඒ මිනිස්සු ඇත්තවල මේව හැදෙද්දි එහෙම දන්නේ නැති කියලා සමාජලට හිතනවා මේ අපේ තියෙන සමාජයේ බැලුවන් පස්සේ හරියට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකට ඊට ඉමීඩියට් මේ සොලූෂන් එකක් ටක් ගාලා හදලා දෙනවා දැනට මෙන්න මේකේ දාලා කරගෙන යන්නයි කියන්නේ ඊට පස්සේ තියෙනවා පීරියඩිකල් එකක් තියෙනවා 6 මන්ත්ස් හරි 3 මන්ත්ස් හරි ඒක අවුරුද්දක් හරි කාලයකට එහෙනම් මේතන ඉඳලා මේක මේ විදිහට ගෙනියන ඊට පස්සේ තියෙනවා පර්මනන්ට් සොලූෂන් එකක් දෙනවා මේකේ තියෙනවා ඒ වගේම සමහර ප්‍රශ්නවලදී උත්තර දෙනකොට බුදුරජාණන් වහන්සේ කෙලෙස් වලත් එක්ක ඊට ඉක්මනින් තදංග වශයෙන් ටක් ගාලා ප්‍රහාණය කරගන්නට ඔබ තියාගන්න එපා ඇවිස්සුනොත් හොඳ නැහැ ඊට පස්සේ විකම්බන වශයෙන් පීඩිත දෙයකට ඉඩ දෙන්න එපා ඒක වහලා දාන්න කියනවා අවසානයේ මොකද කරන්නේ පර්මනන්ට් සොලූෂන් එක දෙනවා ඒ වගේ මේ පස්සේ කියන එකට කියන්නේ තියෙන්නේ පීරියඩිකලි නෙවෙයි බුදුරජාණන් දේශනා කරන්නේ මේකේ මේ පර්මනන්ට් සොලූෂන් එකක් කියන්නේ පර්මනන්ට් සොලූෂන් එකක් මේ පස්සේ කොහොමද සම්පූර්ණ ඩිලීට් කරලා දාන්නේ ඒකට කියනවා පස්ස නිරෝධගාමිනී පටිපදා කියලා ඒක තමයි සම්මා දිට්ඨිය සම්මා සංකල්පේ සම්මා වාචාව සම්මා කම්මන්තේ සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය දාලා ඒකේ තමයි ඇතුලේ තියෙන්නේ මේ පස්සේ කියන එක ඩියුටි ඔෆ් කරන්නේ මෙයා ඇති කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න මෙතන කොහොමද ඔබ කරන්නේ කොහොමද කරන්නේ සම්මා දිට්ඨියෙන් කොහොමද පස්සේ තාත ගන්නවන්නේ සම්මා දිට්ඨියෙන් පස්සේ තාත ගන්නවන්නේ කොහොමද සම්මා දිට්ඨියෙන් ස්පර්ශය දැනගන්නු සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීමනේ යහපත් දැකීම වෙන වෙන ඒවට දැකලා හරියන්නේ නැහැ දැන් අමාරු කාර්යයක් කවුද ස්පර්ශයනේ ඒ නිසා සම්මා දිට්ඨියෙන් දැනගන්න ඕන ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශේ හැඩවැඩ මොකක්ද? ස්පර්ශය කියලා කියන්නේ සංඝට්ටන ලක්ෂණේ තියෙන. සංඝට්ටන ලක්ෂණේ කියලා කියන්නේ හැම වෙලාවෙම ස්පර්ශයේ තියෙන්නේ හැම වෙලාවෙම හප්පණයක, ඝට්ටණය කරන එක වද්දලා දාන. ඒක තමයි යාගේ ඩියුටිය. වෙන දෙයක් කරන්නේ නැහැ. හැබැයි හිමීට හප්පලා දාලා මේ දෙන්නේ කොටවල දාලා සද්ද නැතුයි. ඒක තමයි කරන්නේ. ඒක නිසා තේරුම් ගන්න ඕනේ කියනවා සම්මා දිට්ඨියෙන් මේ ස්පර්ශය කරන ඝට්ටන ස්වභාවයක් ඇති කරන ඝට්ටණය කරලා දාන්නා වූ දෙයක් තමයි මේ. මෙයාගේ ලක්ෂණය දැනගන්න ඕනේ මෙයා මෙහෙම කෙනෙක් කියලා. ඒකට කියනවා සම්මා දිට්ඨියෙන් ස්පර්ශය දකිනවා කියලා. අනිත් එක තමයි සම්මා දිට්ඨියෙන් ස්පර්ශයේ ලක්ෂණය දකිනවා. සම්මා දිට්ඨියෙන් මේ එයාගේ වැඩි දකින්න ඕනේ. වැඩි මොකද්ද? එයාගේ කටයුත්ත තමයි ඝට්ටණය කිරීමේ ඝට්ටණය එයාගේ තියෙන ඝට්ටණය කරන ලක්ෂණය. ඒ වගේම ඒ ලක්ෂණයම තමයි ක්‍රියාත්මකනේ එයා හැම එක්කිනාම ඝට්ටණය කරලා දානවා. එකට සම්බන්ධ කරලා දානවා. එකට හප්පලා දානවා. ඊළඟට කරන්න දැනගන්න ඕන සම්මා දිට්ඨියෙන් එයාව අපිට දැනෙන්නේ කොහොමද? අපිට දැනෙන විදිහක් තියෙනවා. මේ ඒක කියන්නේ මෙහෙමයි. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඒ තිබෙන ස්වභාවයෙන් නෙවෙයි අපිට එක්තරා ආකාර විශේෂයකට තමයි අපිට දැනෙන්නේ. දැන් මොනාහරි දෙයක් කෑමක් පීමක් හෝ වේවා තියෙනවා නම් ඒක මේ සමාජයේ අපිට මේ අත්‍යවශ්‍ය අංගයක් හැටියට තමයි අපිට දැනෙන්නේ. ඒ වගේ මේ පස්සේ කියන එකත් ස්පර්ශය කියන එකත් ඇවිල්ලා එක්තරා ආකාර විශේෂයකට තමයි අපි දැනෙන්නේ. අපිට මුන් නිකන් අපිට දැනේ ඕක මෙන්න මේ වගේ එකක් කියලා. එතකොට දැනගන්න ඕන ස්පර්ශයේ තිබෙන ලක්ෂණේ දැනගන්න ඕන. ස්පර්ශයේ තිබෙනා වූ ක්‍රියාකාරී කටයුතු ස්වභාවය දැනගන්න ඕන. ස්පර්ශයේ තිබෙනා වූ වැටහි යන ස්වභාවය දැනගන්න ඕන. ස්පර්ශය කියන එක ඇවිල්ලා මේ ඉන්න තැන කොයි හරියද කිට්ටුවින්ම ස්පර්ශයට කිට්ටුම එක්කිනා දැනගන්න ඕන. මේ යම්කිසි කෙනෙක් පොලිසියට එහෙම අල්ලගන්න බැරි වුණාම මේ පොලිසියෙන් කරන වැඩක් තියෙනවා. කවුරු හරි වරදක් කරලා වැරදිකාරයෙක් අල්ලගන්න බෑ. අල්ලගන්න බැරි වුණාන් පස්සේ මොකද කරන්නේ? ඈ? CID. ඒ දාලා CID එකෙන් කරන්නේ කොහොමද? එයා දැන් නැහැ.
එයා දන්නේ කෙනෙක්ද?
ඔයාගේ යාළුවා ඔයාගේ. එයා දන්න කියන්නේ හැසිරෙන අඳුරන කට්ටිය ඉන්නවනේ. එයා නිතර ගැවසෙන තැන දිනවා. ආන්න එතන හොයාගෙන. ඒක නිසා ඒකට කියනවා මේ ස්පර්ශය හොයාගන්න ඕන නම් යන්න ඕන එයා ගැවසෙච්ච ආසන්න කාරණේට යන්න. ආසන්න කාරණේ කියලා කියනවා. ඒකට කියනවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කියනවා. එයා ඉන්න තැන ස්පර්ශයේ ගැවසෙන්නේ කොහෙද? එයා හැසිරෙන්නේ කොහෙද? ආන්න ඒ තැන් බලාගෙන යන්න. ගියම සල්ලන්න පුළුවන්. CID එකකින් කරන්නේ ඒ වැඩේ තමයි. ඒක නිසා සම්මා දිට්ඨියෙන් දැනගන්න ඕන එයාගේ ලක්ෂණය, එයාගේ එයා කරන වැඩේ, එයා අපිට කොහොමද දැනෙන්නේ, ස්පර්ශය කියන එක ගැවසෙන්නේ ඉන්නේ වැඩියෙන් හැසිරෙන්නේ කොහෙද කියලා. ආන්න එහෙම දැනගෙන ඒක කරන්නේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ සම්මා සංකල්පයෙන් කරන්න ඕන ඒකේ තිබෙන ওই ටික හිතාගෙන දැනගෙන හොඳට හැසිරෙන තැන් බලාගෙන විතර්කණය කරලා ඊට පස්සේ සම්මා වාචාවත් අවශ්‍යයි උකට, සම්මා කම්මන්තයත් අවශ්‍යයි උකට. ඊට පස්සේ දැන් මේ සම්මා වාචාවයි සම්මා දැන් මේ අපි මේ කතා කරනවා. දැන් මේ කතා කරන ස්පර්ශය ගැන. ওই ස්පර්ශය ගැන කතා කරන්නේ ওই සම්මා වාචාව. ස්පර්ශය ගැන එයා පිළිබඳව කොහොමද අල්ලන්නේ? කොහොමද ඉන්න තැන දැනගන්නේ? එයාගේ හැටි, ගතිගුණ, කරන වැඩ කටයුතු මේ විදිහට කතා කරනවට කියන ස්පර්ශය ගැන සම්මා වාචාවේ කියලා. ඊට පස්සේ දැන් මේ ඇතක පියාගන්න මෙනෙහි කරන්න, ඊට පස්සේ සම්මා වාචාව හිතන්න, ඉන්න තැන මෙනෙහි කරන්න කියලා ওই විදිහට දැන් ওই වැඩේ කරගෙන යනවා. ඒකද කියනවා සම්මා කම්මන්තේ කියලා තියෙනවා. සම්මා සංකල්පයත් එතන තියෙනවා. ඒක කර කර ජීවත් වෙනවා. විනාඩි 15ක් ඔය වැඩේ කර කර සම්මා කම්මන්තිය දදා දැන් ඔන්න ජීවිතය හසුරවන සම්මා ආජීවිකුත් තියෙනවා එක්තරා විදිහකට. අනිත් එක තමයි ඒ වැඩේ කරන්නට දරන්නා වූ මානසික උපාය ක්‍රමයේ සහ මේ ශක්තිය සම්මා වායාමය. සම්මා වායාම වෙන ස්පර්ශයේ හෙවීමේ වැඩ කටයුතු වෙනුවෙන් ස්පර්ශයේ සඳහා අහු කරගන්න හැඩ වැඩ හොයන්ට දාපු සිහිය සම්මා සතිය වෙනවා. ඒක අල්ලන්ට දාපු ඒකාග්‍රතාවය සම්මා සමාධිය වෙනවා. තේරෙනවද? ස්පර්ශයේ වෙනුවෙන් ස්පර්ශයේ කියනා වූ මෙයා වෙනුවෙන් ස්පර්ශය කියන ධර්මය හොයාගන්නට ස්පර්ශය කියන ධර්මය හඳුනාගන්නට ඉන්න තැන හොයාගන්නට ඉන්න තැන දැනගන්නට ඒකට දාන්නා වූ සම්මා දිට්ඨිය සංකල්පය වාචාව ඊට පස්සේ ප්ලෑන් කිරීම සංකල් මේ ක්‍රියාව ආජීවය වායාමය සතිය සමාධිය මේවා ඔක්කොම සෙට් එකම දාලා තමයි මෙයාගේ තිබෙනා මෙයා අල්ලගෙන මෙයාගේ වැඩ කටයුතු ඔක්කොම ටික ඩිලීට් කරන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පස්සේ Nirodhayata දානවා නම් මෙන්න මේ සෙට් එක මේ ක්‍රමයෙන්ම දාන්න ඕනේ. එතනින් එහාට එයාගේ වැඩ තහනම් කරන්න බෑ කියලා කියනවා. පස්සේ Nirodha Gamini ප්‍රතිපදා. දැන් තේරෙනවද? කාමයන් ඇති දැන් ඔය බැලුවේ කාමයන් සම්බන්ධයෙන් කාමයන් කියන්නේ මොකද්ද? කාමයන්ගේ නිදානිය මොකද්ද? කාමයන්ගේ වේමත්තතාවේ විවිධත්වය කුමක්ද? කාමයන්ගේ විපාකය කුමක්ද? කාමයන්ගේ නිරෝධය කුමක්ද? කාමයන්ගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කුමක්ද? මෙන්න මේ විදිහට බලන එකට කියනවා මේ විදිහට කරන ක්‍රමයට කියනවා මේ කාමයන් පිළිබඳ මේ විදිහට බලනකොට කිසිම විශ්වාසයක් නැහැනේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දැන් කාමයන් සම්බන්ධයෙන් බැලුවේ බලනකොට මේක හදන එක්කිනාට වැඩේ දෙන එක තමයි මේ කරේ. එහෙම කරන්න හේතුව ඇයි ඇත්තට මේ ඔය ඔච්චර කාමයන් පිළිබඳ ඔච්චර ඉපා කරවන්නේ? ඔච්චර ඉපා කරවන්නේ ඇයි? රජපෞලක ඉපදිච්ච මේ කුමාරයෙකුට රජකම හම්බුනේ නැහැ. රජපෞලක ඉපදිච්ච කුමාරයෙකුට රජකම හම්බුනේ නැහැ. හේතුව මේ එයාගේ ඇහැ අන්ධ වුණා. ඒ කියන්නේ කුකුල් කොටවන්න කියලා. ඉස්සර කාලෙ වෙච්ච එකක්. දැන් බලන්න රජකම රජපෞලක ඉපදිලා ඉපදිච්ච හින්දා ඒ කුකුල් කොටවන්න ගිහිල්ලා ඊට පස්සේ ඇහැට නරක් කරගෙන රජකමත් නැති වුණා. මේ වගේ තියෙන නරක දේ තමයි අපි ඔක්කොම සියලු දෙනාම මේ අපේ මේ කැමැති සෙට් කාමයෝ කියන ඒවා විවිධත්වය නිසාම ඒවට කැමැති දේවල් අවස්ථාවල් අපි විවිධ හදාගෙන තියෙනවා. ඒක නිසා දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි අවුරුදු 50ක් ජීවත් වෙනවා කියමු. ඒ 50ේ මුල අවුරුදු 10ේ අපි කැමති වෙච්ච දේවල් තියෙනවා. දෙවෙනි අවුරුදු 10ේ අපි කැමති වෙච්ච දේවල් තියෙනවා. තුන්වෙනි අවුරුදු 10ේ කැමති වෙච්ච දේවල් තියෙනවා. 25 28 වෙනකොට වෙනස් වෙනස්, 30 32 වෙනකොට වෙනස් වෙනස්. ඊට පස්සේ මධ්‍යම 35 40 වෙනකොට ඊට පස්සේ ඔහොමම අවුරුදු 50 වෙනකොට මේ කැමැති අපි කැමැති වෙච්ච දේවල් වල විවිධත්වයක් තියෙනවා. දැන් අවුරුදු 50ක් ජීවත් වෙනකොට අපිට කැමැති අපි හිතමු 100ක් විතර විවිධ දේවල් අපි හොඳ ඒවත් තියෙනවා ඒකේ නරක ඒවත් තිබෙනවා. දැන් මේ කාම ධර්මය එක එක විදිහට තමයි වැඩ කරන්නේ. අවුරුදු 50ක් අපි දැන් අපි කැමති දේවල් ගොඩාක් තියෙනවානේ. අවුරුදු 50ක්ම අපි මේ යන් යන් දේවල් වලට කැමති වෙලා සංකල්ප රාගී තිබුණා. ඒ වගේ හැඩ වැඩ ආකාර වෙනස්. දැන් අවුරුදු 50ක් මේ කැමැත්ත නොඑක් දේවල් ඉල්ලපේක දැන් අපිට කාම විපාක තියෙනවා. කාම විපාක හැටියට දැන් අවුරුදු 50යි මැරිලා ගිහිල්ලා ඔන්න දැන් උපදිනවා මනුෂ්‍ය ලෝකෙම කියන්නේ. මනුෂ්‍ය ලෝකේ උපදින. මනුෂ්‍ය ලෝකේ උපදිනකොට මේ ඒ මනුෂ්‍ය ලෝකේ අපිට ලබා දෙන දේවල් එක වෙලාවකට අපි පොඩි කාලේ කැමති දේවල් තියෙනවානේ. ඒ පොඩි කාලේ කැමති දේවල් වෙනුවට එයා දෙන්නේ ලොකු වෙලා අපි ඉල්ලපු දෙයක්. ඊළඟට අපි පාට. ඊට පස්සේ අපි කැමති නැති එකක්. කැමති ඒවත් තියෙනවා, කැමති නැති ඒවත් තියෙනවා. අපි හොඳ පවුලක උපදිනවා. හැබැයි කැතට උපදින්න. හොඳ පවුලකුත් අපි ඉල්ලුම් කරලා තියෙනවා. හැබැයි මේ යම් කිසි තැනක නරක වීමේ වැඩසටහනකුත් කරලා තියෙනවා. එතකොට අපි හැප්පෙනවා. හැප්පෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම අපි දුක් විඳිනවා. දුක් විඳින්නේ අපි ගැළපෙන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතේ මට ලැබිලා තියෙන දේ මට එක ජීවිතයක ලැබිලා තියෙන දේ ගැළපෙන්නේ. ඊළඟට උපත්ිය ලැබලා තියෙන පවුලක් තියෙනවා. ඒ පවුල මම හොඳයි. හැමවිට පාරේ වහින්න බෑ. හේතුව අපි පවුලේ අනිත් අය හොඳ නැහැ. මම හොඳ වුණාට මම ඉන්නේ කොතනද කියලා කියන්න බෑ. එහෙම තියෙනව නේද? ඒ වගේම තමයි අපි පවුලේ තාත්තලා අම්මලා හොඳයි. හැබැයි මගේ හැටියේ හින්දා මාව පිළිගන්නේ. දැන් එකක් දෙනවා අනිත් ඒවා මිශ්‍ර කරලා දෙන්න. ඒකින්ද හැම වෙලාවෙම මේකේ අවුල් පවුල් ස්වභාවයක් තිබෙනවා. දිව්‍ය ලෝකයට ගියාන් පස්සේ ටිකක් දෙනවා. හැබැයි දිව්‍ය ලෝකෙත් ආරවුල් තියෙනවා. දිව්‍ය ලෝකෙත් රණ්ඩු සරුවල් අරවම ඒවා තියෙනවා. ඒ සක්‍ර දෙයියෝ එහෙම මේ හරි බිසි. එහෙම එකක් තියෙනව නේද? දන්නේ නැද්ද? ඔව්. මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නට ආවන් පස්සෙත් සක්‍ර දෙවියෝ මේ ටික වෙලාවක් කතා කරලා ඉඳලා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපි මේ දිව්‍ය කාර්ය සම්බන්ධයෙන් කටයුතු බහුල වැඩි. ඒකින්ද මේ යනවා කියලා කියන සූත්‍ර වල තියෙනව නේද? තියෙනවා. ඒගොල්ලෝ බිසි. හරියට. මෙන්න මං කියන එකක් නෙමෙයි ඒක ඒගොල්ලන්ගේ රිපෝට් එකේ තියෙන එක. එහෙම හම්බෙන්න බෑ. එදින් දිව්‍ය ලෝක ලෝක දෙකක් නේ. දැන් සක්‍ර දෙවියන්ට තියෙනවා තවතිස දිව්‍ය ලෝකයයි චාතුරු මහරජික දිව්‍ය ලෝකයයි දෙකක්. එයා ගවන් කරන්න ඕනේ. ඒක නිසා චාතුරු මහරජික දිව්‍ය ලෝකෙන් සතරවරම් දිව්‍ය සම්බන්ධයෙන් ඒ අඩුපාඩුකම් කතා කිරීම ඊට පස්සේ මේ තියෙනවා ඒ දිව්‍ය ලෝකේ දෙවියන් සම්බන්ධයෙන් ඔය හේතුව තියෙන්නේ මේ සමහර අවස්ථාවලදී දෙවියෝ උපදිනවා කියනවනේ. මේ දෙවියෝ උපදිනවලු එක විමානයේ කිට්ටුව පහළ වෙනවා කියනවනේ. එතකොට ආරව ඒ අර විමාන දෙකක් අතර දෙව්දුවක් උපදිනා හරි කාසල්යක් වුණානේ. එහෙම වුණා. ඒවා බේරන්නට එහෙම ඒව නඩු ගෙනියනවා. ඊට පස්සේ ධර්මානුකූලව විසඳනවා. අනිත් එක තමයි අර මේ සමහර වෙලාවට භූමාටක දෙවි දේවතාවන්ගේ ගස් කපලා තියෙනවා. ගස් කපනවා. ගස් කපුවන් පස්සේ විමානිය නැති වෙනවා. ඊට පස්සේ විමානිය නැති වුණාන් පස්සේ ඒවට මේ දෙවියන් දෙවියන්ට කිව්වන් පස්සේ කොහේ හරි සුදුසු තැනක නවත්තන්න එහෙම තියෙනවා. මේ අපි හිතන දිව්‍ය ලෝකේ නෙවෙයි. ඒදී තවතිසාවේ එහෙම ගොඩක් කටයුතු කාරණා බහුලයි. ඒ වගේම තමයි මේ දෙවියන් අතර මේ අපිට යාළුවෝ හම්බ වෙනවා. දිව්‍ය ලෝකේ ගියන් පස්සේ අපිට යාළුවෝ හම්බ වෙනවා. යාළුවෝ හම්බුනන් පස්සෙත් අපි සමහර යාළුවෝ ඉන්නවා අපි පිටිපස්සෙන් හිටපු අය ඉස්සරහ සීට් වලට ගිහලා ඉන්නවා. අපි සමහරලාට සෑහෙන පිටිපස්සකට යන්න සිතෙනවා. එතකොට හිතට හොඳ නෑ. දැනෙන්නේ එහෙම එහෙම වෙලා තියෙනවා. ආලා තියෙනව නේද? නැද්ද? එහෙම තියෙනවා. අර මේ එක්කෙනෙක් ධානේ දුන්නනේ මේක කියන්නේ හේතුව කාමයන්ගේ තිබෙන විඳවිල්ල. ඕවා ඔය තිබුණාට දිව්‍ය ලෝකෙත් එතන දෙන්න පුළුවන් ඒවා දෙනවා. එක අවස්ථාවකදී මේ දානයක් දෙනවා අවුරුදු ගාන මුළු ජීවිත කාලයම දානි දෙනවා එක්කෙනෙක්. තව එක්කෙනෙක් සැරියුත් හාමුදුරන්ට දානි දෙන්න බෑ. නමුත් දානි දෙන්න ඒ ස්වාමීන් වහන්සේට යන්න පාර කියනවා. ස්වාමීන්නේ අද ඒ හංගන්නේ අහිංසක මිනිස්සේ. අද ඔබ වහන්සේ මේ ගෙදරට ගියොත් නම් ඔබ වහන්සේට දානි හම්බෙයි කියලා එයා පාර පෙන්නනවා. මේ මිනිස්සයා දානේ හංගන්නා දානේ වඩින්ට රහතන් වහන්සේ නමකට පාර පෙන්නවා. එයාට දෙන්නාව දානි ටික එයා අර රහතන් වහන්සේට ලැබෙන්න සැලැස්සුවා. ධනවන්තයෙක් නෙවෙයි. තව එක්කෙනෙක් මුළු ජීවිත කාලයෙම දානි දුන්නා මේ ඔය අසරණයන්ට. ඉතින් අසරණයන්ට දානි දීපු එක්කෙනාගේ ආනුභාවයයි අර රහතන් වහන්සේට දානි දීපු එක්කෙනාගේ ආනුභාවය දෙක දිව්‍ය ලෝකයේදී හම්බ වුණා. හම්බ වුණාන් පස්සේ අර හිඟන්නා ඉස්සරහම එක ගිහිල්ලා වාඩිලා ඉන්නවා. මෙයා සෑහෙන ලංකාව පැත්තට ඈතට ගිහිල්ලා පස්සම සීට් එක වාඩිලා ඉන්නවා. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ විමානවත්වේ තමයි තියෙන්නේ. තව මම හිතන්නේ සූත්‍රයක් තියෙනවා මේ මේක මෙහෙම වුණා කියලා. ඒකේ තියෙන්නේ දානේ දුන්නට මහානුභාව සම්පන්න මහේසාක්‍ය වුණා අර කෙනා, අනිත් එක්කෙනා අල්පේසාක්‍ය වුණා. තව එකක් වුණා මෙහෙම මේ හරි ලැජ්ජාවක් වුණා. ඒක තියෙන්නේ සමහරලාට මේ ආවන් පස්සේ අපිට හම්බෙන්නේ ලංකාවේ අපිට එක එක අඩන් තෙට්ටම් කරපුවා එහෙම අහුවෙනවනේ. ඔය සුපර් මාකට් වල, ඔය ඔෆිස් වල, ඔය ට්‍රේන් එකේ එහෙම අහුවෙනවනේ නේද? සමහරලාට අලෝ කියන, සමහරලාට අලෝ කියන්නේ නැතුව දැක්කේ නෑ වගේ මගහැරලා යන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවනේ නේ සමහරලාට. ඉතින් මේ කාට කතා කළා මෙහෙම, ඉතින් අපි ඒ කාලේදී බොඩි බොඩි දේවල් වුණා ගණන් ගන්න එපා වුණා තමයි කියලා එහෙම කියලාත් යන අවස්ථා තියෙනවනේ. පාටි වලදී හම්බෙනවා. ඒව සාමාන්‍ය ස්වභාවික දේවල්. එයා ගම්පා වෙන්න පුළුවන් කැම්පස් එකේ එකට ඉගෙන ගත්ත එක්කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපිට එක එක හතුරුකම් කරලා එයා අපිට එක එක දේවල් කරලා එහෙම අය හම්බ වෙනවනේ. ඔය වගේම සිද්ධි වෙනවා දිව්‍ය ලෝකේ. මෙහි එක එක විරුද්ධකාරයෝ ගිහිල්ලා, ඉතින් අපිත් එක විරුද්ධ වුණාට ඒගොල්ලෝ දන් දීම නවත්තන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ඒ පන්සල් වලට ඒ ඒ දේවල්ට යන ඒගොල්ලොත් යන්නේ තව දෙසාර. අපිත් ඉතින් පුළු පුළු හැටි කරලා එයා අපිත් ගිහිල්ලා තව දෙසාර. ඉතින් ඔය නන්දනවනේට එහෙම යනකොට ඒගොල්ලොත් එතන. ඉතින් අපිට අල්ලන්නේ නැහනේ නේද? අපිට එපා කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන් කර්ම අපි ගියේ අපේ කර්ම. මේක තියෙන්නේ දැන් ඔබ තියෙන තැනක් කියන්න එපා. මේක තියෙන්නේ දීඝනිකායේ සූත්‍රයේ. සම්මත
දීඝකෙදී
ආලයට අඳුරගන්න. කතා බහ කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ සහභාගී වෙලා නිකන් යන අවස්ථාවක් තියෙනවා. මුකුත් කරන්න බෑ. ඒක දේව නිකාය, දේව නීතියක් තියෙනවා. මුකුත් එහෙම කරන්න බෑ. ඒක ඒ වගේ දේවල් විසඳනෙව්වත් අරගොල්ලන්ට තමයි බාර. ඉතින් අර මේ උපාසකම්ම කෙනෙක් දානි දුන්නා. මට මතක හරි ඒක දීඝනිකායේ සූත්‍රයක තමයි තියෙන්නේ. දීඝනිකායේ පායාසී සූත්‍රයේ තියෙන්නේ එක උපාසකම්ම කෙනෙක් දානි දුන්නා මේ වෙන විපැති හොඳට ස්වාමීන් වහන්සේලා දෙනකොට දානි දුන්නා. ඉතින් ඒ සයනසල මේ ඔය දානි වන්දලා ඉතින් වැඩිය ඒ තරම්ම මේ සීලයක් එහෙම සීලි නැත්තිත් නෑ. ඒ තරම් මේ නිකන් ඔහි හිටියා. අර උපාසකම්ම හොඳට දානි දීලා සද්ධාවෙන් දානි දීලා ඉතාමත් මිහිරෙන් දානි දීලා එයා දිව්‍ය ලෝකෙ ඉපදුණා. අර හාමුදුරුව දෙන්න දිව්‍ය ලෝකෙ ගියා. මේ ගියන් පස්සේ එහෙදි හම්බ වුණාට පස්සේ මේ කොහොම හරි මේ තුනා හාමුදුරුව අර දෙන්න අඳුරගත්තා. මේ හාමුදුරුව අල්පේසාක්‍ය හරිම පල්ලෑ. අපාටයි, වර්ණයක් නැහැ, නිකන් හරියම අර බැටරි බැස්සන් පස්සේ ලයිට් වගේ ආලෝකයක් හරි අඩුයි. හැබැයි ඒ උපාසක අම්මා හරියම මහානුභාව සම්පන්නයි. එයාගේ නම ගෝතමි. ඊට පස්සේ අඳුරාගත්තන් පස්සේ අර හාමුදුරන්ට තේරුණා. අර හාමුදුරන්ට තේරුණා ඒ උපාසක අම්මා ඒ දිව්‍යංගනාව තේරු දෙනවා අර මං දානි දීපු හාමුදුරු නේද කියලා. හාමුදුරු දෙන්නේ දුක. ඊට පස්සේ තව ඒ හාමුදුරන්ට තේරුණා අයියෝ අපිට දානි දීපු අම්මා නේද මේ ඇවිල්ලා ඉන්නේ කියලා ඒ හාමුදුරන්ට තේරුණා. හාමුදුරන්ට ලැජ්ජාවක් ඇති. ඒ කියන්නේ ඉස්සෙල්ලා මට වැඳ වැඳ හිටපු වැඳ වැඳ දානි දෙන්නපු අම්මා කොහොම හරි මට එයාගේ යටදී ඉන්න සිද්ධ වුණානේ ඒ සයිස් ඒ මට්ටමේ යව ඉඳ ගන්න පුටුවක්වත් නැහැ කියලා ඒ හාමුදුරන්ට ලැජ්ජාවක් ඇති වෙනවා. කර්මය මෙහෙමයි. මේ කාමයේ කියන જાති අපි හිතුවට දෙන්නේ ওই විදිහටයි. හරි ලැජ්ජාවක් ඇති වෙනවා වාසනාවකට කරපු භාවනාව මතක තිබුණා. ඒ වැටි වැටි හරි කිර කිර හරි කරපු භාවනාව මතක තිබුණා. මතක තිබිලා ඒ ස්වාමීන් වහන්සේ ටක් ගාලා භාවනා කරා මාරු කරගත්ත බ්‍රහ්ම ලෝකෙට. එහෙම කරා. ඉක්මනට කරායි.
ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ දේව දෙවුරුන්ගේ රූපය එතකොට මනුෂ්‍ය ලෝකෙ දිට්ඨ රූප එක සමාන රූපයක්ද නැත්නම් කොහොමද
තේරෙන්නේ? තියෙන පරුෂ ලෝකෙට සමාන කියලා කියනවා. දෙවිවරු මේකට මෙහෙම තියෙනවා මේ මනුස්ස ලෝකයට සමාන විය යුතු. හැබැයි ආලෝකයේ වැඩි. බ්‍රහ්මයන්ගේ නම් ආලෝකයේ හරිම වැඩි. ශාප්තියුනක තියෙන්නේ. ඊට වඩා ඕලාරික ශරීරයක් තමයි දෙවියන්ට තියෙන්නේ. දෙවියන්ගේ ශරීරය මනුස්ස ශරීරයක් වගේ කියලා දෙවි මේ අපි හිතන්නේ දැකලා තියෙනවා. ඒ වගේම තමයි මේ දෙවියෝ ඒකට හේතුව මෙහෙමයි. අපි දිව්‍ය ශරීරයේ ඉල්ලුම් කරන්නේ දිව්‍ය ශරීරයක් කියන්නේ අපි හිතන්නේ අපි මනුෂ්‍ය ශරීරයක විදියටයි. එතකොට ඒක අපේ හිතේ print වෙනවා. ඒ print උනායින් පස්සේ අපිට ලැබෙන්නේ ඒ print in එකේ කොපියයි. මේක තේරෙනවනේ? ඔක සංඥාව ගැන කතා කරනකොට තියෙන අපි යම් කිසි දෙයක් ඉල්ලනවා නම් ඒ ඉල්ලපු දේ තමයි අපිට හම්බ වෙන්නේ. අපි ඒ ඉල්ලපු අපි ඉල්ලපු දේ අපි හිතන දේ ඔකට කියන්නේ භව හදනවායි කියලානේ. සංඛාර භව හදනවානේ. ඒ භවයට හදනකොට අපි භවයේ අපේ ඒ භවයේ අපේ රූපය නිර්මාණය කරන මෙන්න මේ විදිහට මෙන්න මේ කාලෙට කියලා අපේ හිතේ මැවෙනවා. ආන් ඒ විදිහට තමයි ඒක හැම්බෙන්නේ. කවදාකවත් මේ එයා හිතන්නේ නැහැ මේ මට මේ වඳුරෙක් වගේ හරකෙක් වගේ බැටළුවෙක් වගේ කියලා ඒ රූපේ ඉන්නේ නැහැ. ඒ සත්‍යයන්ට එහෙම හිතන්න පුළුවන්කමකුත් නැහැ. අපි එහෙම හිතන්නේ නැහැ. ඒකට අගයක් දෙන්නේ නැහැ. හැම වෙලාවෙම මනුස්ස ස්වරූපයට අගය දීලා තමයි අපි හිතන්නේ. ආන් ඒක නිසා ඒක බ්ලොක් වෙනවා. ඒකට කියනවා මේ කර්ම භව හදනයි කියලා. භවය හදනවා කියලා කියන්නේ. ඒක තමයි ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ. ඒක අපේ මනසේ යම් කිසි දෙයක් අපි හිතාගෙන හිටියා නම් හිත ගොඩක් හිතුවා නම් ඒ වැඩිපුර හිතපු නිසා ඒක මේ ඒක සිද්ධ වෙනවා. ඒක සමහර අවස්ථාවලදී භයානකත් වෙනවා. මනුෂ්‍ය සමාජයේ භයානකත් වෙනවා සිද්ධත් වෙනවා. ඒක මනෝමය ක්‍රියාවක්. මම දැකලා තියෙනවා මේ අර බෲස් ලී කියලා හිටියනේ ඉස්සර කරාටේ කාරේ. ඒ බෲස් ලීගේ පින්තූර ඔය තරුණ ළමයි ගහගෙන ඒ බෲස් ලීගේ පින්තූරේ ගහගෙන එකක් නෙමෙයි ගොඩාක් ගහගෙන මේ මිනිස්සු ඔය එක්සර්සයිස් කරනවා මේ අවුරුදු 3-4ක් 5ක් විතර යනකොට ඒ ආදයක් ඒ විදිහම කුණ්ඩී හැඩේ දැකලා දෙනවා. ඔය ලංකාවෙත් තියෙනවා. ඒක වෙන්නේ මානසික බ්ලොක් එක වදින ඒක සයිකලොජිකල්. අපි බටහිර සයිකලොජිකල් කියවට ඕක ඇවිල්ලා මේ ඔය මේ මොකද්ද මේ කර්ම අපේ හිතේ තියෙන සංස්කරණ ගතිය ඕක. මේ තව එකක් අංකයක් තමයි මේ මහත්මා ගාන්ධි තුමාගේ පින්තූරයක් ගැහුවා ඉන්දියාවේ. මහත්මා ගාන්ධිගේ පින්තූරේ ගහනද මහත්මා ගාන්ධිගේ හැඩ වැඩේ ගත්ත හැඩ රුරු තියෙන මිනිසෙක් කිව්වා. එතකොට මේ ඒකට එංගලන්තේ හිටියා මේ බින්කින්ස් කියලා නළුවෙක්. ওই මිනිසයා ටිකක් හොඳයි, හැබැයි හරියටම ගන්න බෑ. එයාට ඊට පස්සේ ට්‍රේනින් එකක් දෙනවා. අවුරුදු දෙකක ට්‍රේනින් එකක් දෙනවා නළුවෙක් හැටියට. මේ ඉන්න ඉස්සර වෙලාවම එයාට දීපු මේ වගේ ඇතුළේ ගේක මහත්මා ගාන්ධිගේ හිටගත්තු ඉන්න පින්තූර, ඉඳගෙන ඉන්න පින්තූර, එයා ගමන් කරන මීටින් වල කතා කරන මේ පින්තූර හැමතැනම ගාලා, ඊට පස්සේ හැම වෙලාවම එයා ඒ මහත්මා ගාන්ධි විදිහට හැරිමිටිය ගහගෙන යනවා, මහත්මා ගාන්ධි විදිහට ඉඳ ගන්නවා, මහත්මා ගාන්ධි විදිහට කතා කරන්න යනවා, මහත්මා ගාන්ධි විදිහට සලුව දානවා. ඕක අවුරුද්දයක් කරගෙන යනකොට මෙයාට මා අර උදේට දකින්නෙත් මහත්මා ගාන්ධිගේ පින්තූරය, හැන්දෑවට දකින්නෙත් මහත්මා ගාන්ධිගේ පින්තූරය, දවල් දකින්නෙත් මහත්මා ගාන්ධිගේ පින්තූරය. කරන්නේ එයා කරපු වැඩ ඔහොම කරගෙන යනකොට මෙයාගේ ඇඟ ටික අර ආර්සේප් එක ගන්න. ඕක ඇවිල්ලා දැනට තියෙන දෙයක්. ඕක ඇවිල්ලා සංස්කරණ ය කරන ප්‍රෝග්‍රෑම්. එතකොට මේ අපි යම්කිසි දෙයක් දැන් අපි හිතමු මේ ඕකේ භයානක පැත්ත තමයි යම්කිසි ගර්භණී මෞතුමියක් යම්කිසි පින්තූරයක් ඒ දරුවෙක් කුසේ ඉන්න කාලය තුල ආසා කරන, ඒ දරුවේ කටගන්න කාලයේදී ආසා කරන යම්කිසි පින්තූරයක් තිබුණා නම් එයා නිතර උදේ පාන්දර හිතන, දකින, කියන, කතා කරන, ආසා කරන, ඇලුම් කරන එකක් තිබුණා නම් දරුවට ගන්නෙත් ඒ පින්තූරය. තාත්තා කවුරු වුණත් බයන්නේ ඒක දන්න තියෙන ධර්මයේ තියෙන හරිම බයන්නේ. එතකොට ගැෂ්ඨණ ඇති වෙනවා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ රජමාලිගාවට ගියා මේ බණ කියන්න. ආනන්ද හාමුදුරුවෝ හරි පිළිගත් හාමුදුරුවනේ. ආනන්ද හාමුදුරුවෝ රජමාලිගාවට බණ කියන්න ගියන් පස්සේ ඒ හේතුව බුදුරජාණන් වහන්සේ රජ මේ කියන්නේ රජුරුව ඉඩ දෙන්නේ බණහඬ වුණත් කිසිම ඒ රජුරුවන්ගේ මාලිගාවේ ඉන්නව කාන්තාවන්ට එළියට යන්න දෙන්නේ නැහැ. ඒක හිරගී වගේ. ඊට පස්සේ ඒගොල්ලෝ නිකන් අනුකම්පාසහගත විප්ලව කරන්නත් බෑනේ, පෙළපාලියන්නත් බෑ, පාස්චින් මොකක්වත් බෑ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ඉල්ලීමක් කරා. ඊට පස්සේ කොසල් රජුරු මේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියලා ආරාධනා කළා මේ කවුරු හරි ධර්ම දේශනාවක් කරන්නට ස්වාමීන් වහන්සේ නමක් වඩමවන්නේ කියලා. ඊුවන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. ආනන්ද හාමුදුරුව හැමදාම ගිහිල්ලා බණ දේශනා කළා එනවා. ඒගොල්ලෝ බොහෝම ප්‍රියයි, බොහොම කැමති, හිතාමත් මොහොඳ ලස්සන ශාක්‍ය වංශයේ හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ. කොහොම හරි මේගොල්ලෝ දිගට බණ කියනවා. මේගොල්ලෝ නිතරම ආනන්ද හාමුදුරුව ගැන කතා කරනවා, ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ හිතනවා, ආනන්ද හාමුදුරුව පින්ඩපාත යන හැටි හිතනවා, බලනවා. ඔහොම ගිහිල්ලා පස්සේ මේගොල්ලන්ට ළමයි හම්බුණා, ආනන්ද හාමුදුරුව වගේ. එහෙම කේස් එකක් වුණා. ඊට පස්සේ ඒක ගිහිල්ලා ඊට පස්සේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළා. ඒකේ ඔකේ විනය තියෙන්නේ. ඔකේ ඊට පස්සේ මෙහෙම සිද්ධිය මෙමයි කියලා ඊට පස්සේ බණ දේශනා කළා. ඒක निराකරණය කළා. දැන් ඕක කිව්වේ ඔක කියන්න හේතුව. දැන් මම මේ වෙනකොට කිව්වා මොකක්ද මේ එක කාරණයක් කියන්න ගිහිල්ලා අර මේ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය වෙන්නේ අපි හිතේ හදපු බ්ලොක් එක. ඊට පස්සේ අර මේ බෲස් ලී ගැන කිව්වා, අර බින්කින්සි ගැන කිව්වා, මහත්මා ගාන්ධි, ඊට පස්සේ ඔය මේ ආනන්ද හාමුදුරුව ගැන කිව්වා. ඊට පස්සේ සමාජයේ සිද්ධ වෙන දේවල් ඔය මව් කෙනෙක් කවුරු හරි කෙනෙක් පින්තූරයක් හිතුවොත් එහෙම එක වැදින තර. මේව ඇවිල්ලා කාගේවත් වැරදි නෙවෙයි. මේව ඇවිල්ලා මේ කාම කියන එකේ තිබෙන බ්ලොක් එකේ ස්වරූපයයි. ඉතින් ඒක නිසා මේ කාම කියන දේවල් අපි හැම වෙලාවෙම විපතට පටලනවා. දැන් බලන්න විපතට පටලවන්නේ ඒ වගේ දැන් හරි අමාරුවක වැටුණනේ අර ස්වාමින්වහන්සේ අර අර උපාසකම්මා මේ අඳුනගත්තයි කියලා තේරුම් ගත්තා. හේතුව මේ ඒ අම්මා මොකද කිව්වා? දීගණිකයි සූත්‍රයක තියෙන අම්මා, ඒ අම්මා කිව්වා මේ අනේ මම දානි දීපු ආමුදුරු නේද මෙච්චර මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ දිව්‍යංගනා කිව්වා. එතකොට හරි ලැජ්ජාවක් ඇති වුණා. හරිම ලැජ්ජාවක් ඇති වුණා. හැබැයි ආමුදුරු මොකක් හරි කර්මයකින් ගියා එතෙන්ද. හැබැයි ඒ ආමුදුරු කරපු භාවනාව කර්මස්ථානය මතක් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකින් ගැලවිලා. ඒක නිසා බලන්න කාමය කියන ඒවා කාමා භික්ඛවේ වේදිතබ්බා, කාමානං නිදාන සම්භව වේදිතබ්බෝ, කාමානං වේමතතා වේදිතබ්බා, කාමානං විපාකෝ වේදිතබ්බෝ. විපාකය ගැන කියන්නේ කියලා තමයි මේකේ. කාම නිරෝධෝ වේදිතබ්බෝ, කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. මේ තමයි අද දවසට නිබ්බේධික පරියාය සූත්‍රයේ මුල් කොටස. ඉතින් හැම දිනාටම ධර්මාවබෝධය, නිර්වාණාවබෝධය සිද්ධ වේවා කියලා මම කියනවා. අපි දෙවියන් පිළිගමු. දැන් ආදත් දේංගලම මහත් දක්වාම අපි ඉතින් මේ භාවනා කරා, සක්මන් කරා, ධර්ම සාකච්ඡා කරා, ඒ වගේම බුදු ගුණ වැඩුවා, මෛත්‍රී වැඩුවා, හොඳින් අපේ දවස ගෙවී ගියා. ධර්මයට අනුයාතව, ධර්මයට එක්කාසුව, ධර්මයේ අතුරට බැහැලා මේ උපදවාගත්තු සියලුම කුසල ධර්මයන්, සියලුම යහපත් මහා මහානුභාව සම්පන්න මහේසාක්‍ය ස්වභාවයෙන් පවතින මේ කුසල චේතනාවන්ගේ බලයෙන්, ශක්තියෙන් අපි සෑම දිනාටම මේ අද කතා කරපු ධර්මයේ වන කාම ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. කාමයන්ගේ උප්පත්ති හේතුව දැනගන්නට ලැබේවා. කාමයන්ගේ විවිධත්වය තේරුම් ගන්නට ලැබේවා. කාමයන්ගේ විපාකත් කිසිම අවුලක් නැතුව තේරුම් ගන්නට, වටහා ගන්නට ලැබේවා. කාම නිරෝධය කුමක්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. කාම නිරෝධගාමී ප්‍රතිපදාවත් වැටහේවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි, සෑම ධර්මයක්ම සම්පූර්ණ පරිපූර්ණ පිරිසිදුව පැහැදිලිව ඒ තියෙන විදිහටම අවබෝධ කරගෙන ඒවට කිසිම ඇලීමක් නැතුව සංසාර දුකින් මිදලා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මාස්තුවේ දෙවියන්ට ඥාතීන්ට පිංපෙත් පවරමු, අනුමෝදන් කරමු. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු
සාරුපුත්තා විජේරාණී ආගතා පරිපාටිය සද්දා සිවදා